හොඳයි පින්වතුනි, කවුරුත් සාධුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මහා සතර සතිපට්ඨානය නම් වූ ඒකායන මාර්ගය පිළිබඳව ඊයේ හැඳින්වීමක් කළා. ඊයේ දිනය තුළ මේ පින්වතුන්ට දැනගන්න ලැබුණා, මේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් බවට පත් වෙලා විඥාන ශක්තියක් හැටියට ක්‍රියාත්මක වෙනවා. සමුදය උපදිනවා, අනුසය බිහි වෙනවා. එතකොට හැම පෘථග්ජන පුද්ගලයෙක්ම මේ සංඛාරයක් කරනකොට, සබ්බේ සංඛාරා, සංඛාරයක් කරනකොට මේ වගේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් උපදිනවා. හැබැයි ක්‍රියාසිතක් පවතිනකොට, පවත්වනකොට එහෙම වේගයක්, වේදනාවක්, ජවයක් ජනිත වෙන්නේ නැහැ. එතෙන්දි වෙන්නේ නිවීමක්, මිදීමක්, නිදහස් වීමක්. ඒ වගේම අව්‍යාකට සිත් එන වෙලාවට ඒවට එද්දි පැත්තම නැහැ. වේගයක්, වේදනාවක් ඇත්තෙත් නැහැ, නිවීමක්, මිදීමක් ඇත්තෙත් නැහැ. එහෙමනම් කෙනෙක්, යම් කිසි මනුස්සයෙක් දිනයක් තුළ, දවස පැය 24 තුළ දැඩි නින්දට නොයන වෙලාවේ ඇහැට, කන්නට, නාසයට, දිවට, කයට, මනට කියන හයටම අරමුණු වන දේවල් කොටස් තුනකට බෙදන්න පුළුවන්. මේක හොඳට තේරුම් ගන්න ඕන. එකක්, පළවෙනි එක තමා අර ප්‍රිය මනාප මිහිරි දෙයට, ප්‍රියයි මනාපයි මිහිරි කියලා ඇලෙන ලෝභයක් ඇති වෙන, තණ්හාවක් ඇති වෙන දේවල් එක සංකාරයක්. ද්වේෂයක් ඇති වෙනවා නම් ඒකත් සංකාරයක්. මානයක්, මෝහයක් ඇති වෙනවා නම් ඒකත් සංකාරයක්. සංකාරයක් නිසා පමණයි වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් මතුවෙලා විඥාන ශක්තියක් බිහි වෙලා, සමුදය සකස් වෙලා, සම්බන්ධයක් උදේ වෙලා, අනුසය උපත ලබන්නේ. ක්‍රියාසිතක එහෙම වෙන්නේ නැහැ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, අදේශ, අමෝහ, ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය මේ සිටිවිලි අරමුණු වල සංකාරයක් නැහැ. ඒක නිසා ඒක ක්‍රියාසිතක්. ඒක සං නැහැ. සං උදය වෙන්නේ නැහැ. සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ. අනුසය උපදින්නේ නැහැ. සාරය කියලා යමක් උපාදානය කරගන්නේ නැහැ. ඒක කාර ක්‍රියාසිතක්. ඒකෙන් තමන්ගේ හිතත් නිවෙනවා අධ්‍යාත්මික වශයෙන්, බාහිර පුද්ගලයාගේ සිතත් නිවෙනවා මුදවනවා බාහිර වශයෙන්. අර අව්‍යාකට සිතක් කියන්නේ ඔය සියලුම දෙනා මේ යනකොට එනකොට කන්නකොට බොනකොට බොනම ඉරියව්වකදී මේ ගහකොළ සතා සර්පයා මිනිස්සු පුද්ගලයෝ නොයෙක් දේවල් දකිනවා. ද්‍රව්‍ය වස්තු පුද්ගලයෝ මේවා දකිනවා. ඒවට අර ඇලෙන්නෙත් නැත්නම් සංකාරයක් කරලා ඒවට ක්‍රියාසිතක් පවත්වන්නෙත් නැත්නම් එතෙන්දි ඒක තමන්ට හෝ අනුන්ට හෝ යහපතක් හෝ අයහපතක් හෝ අවැඩක් හෝ අසාධාරණයක් හෝ දෙකම සිදුවෙන්නේ නැහැ. එහෙමනම් හැම කෙනෙක්ම හිතා ගන්න ඕන මේ සිත් වර්ග තුනක් තියෙනවා. මේ ප්‍රායෝගික ජීවිතයේ සංකාර සිත් කියන කොටසක් තියෙනවා, ක්‍රියා සිත් කියන කොටසක් තියෙනවා, අව්‍යාකට කියලා සිත් කොටසක් තියෙනවා. දවසක් අපි ගත්තාම අර නින්දෙන් ඇහැරුණු වෙලේ ඉඳලා නැවත නින්දට යනතුරු මොන ඉරියව්වක වුණත් ඉරියව් හතරයි තියෙන්නේ. එක්කෝ අපි සක්මන් කරන්න පුළුවන්, හිටගෙන ඉන්න පුළුවන්, ඉඳගෙන ඉන්න පුළුවන්, සයනය කරන්න පුළුවන්. තාම දැඩි නින්දක් නැහැ, සයනක හන්සිලා ඉන්න පුළුවන්. ගච්ඡන්නවා, තිතුවා, සයනවා, නිසින්නවා. ඔය ඉරියව් හතරෙදිම සංකාර සිතක් එන්න පුළුවන්. අව්‍යාකට සිත් තමා 90%-95%කට වඩා වැඩි. ක්‍රියාසිතුත් 1-2-3 එන්න පුළුවන්. හැබැයි එක දවසක එක් තුල එක සංකාර සිතක් ඉපදුනොත් අර වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් උපදින එක සිතක් ආවොත් ඒ හොඳටම ඇති විඥාණයට ආහාර සපයා ගන්න. විඥාණයට ආහාර වෙන්නේ අර සංකාර සිත්. ක්‍රියාසිත විඥාණයට ආහාර නෙමෙයි. අව්‍යාකට සිත් විඥාණයට ආහාර නෙමෙයි. ඒකට හේතුව ඒ ක්‍රියාසිතවල හෝ අව්‍යාකට සිතවල හෝ වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් දැවිල්ලක් ඇත්ති නැහැ. ඒක නිසා එවන් විඥාණයට ආහාරක් නැහැ, සංචේතන ආහාරක් නැහැ, සම්පස්ස ආහාරක් නැහැ, කබලින්කාර ආහාරක් නැහැ. එහෙමනම් මේ සියලු දෙනා මේ සිත් වර්ග තුන හොඳට වෙන් කරලා තේරුම් ගන්න ඕනේ. දැන් අපි දකිනවා මේ පුද්ගලයෝ ස්ත්‍රී පුරුෂ දෙපැත්තම මේ කෝප්ප දකිනවා, ඔරලෝසු දකිනවා, තව නොයෙකව දකිනවා, විදුලි බලයක් ලයිට් දකිනවා, ගහකොළ දකිනවා, තව නොයෙක් කුරුල්ලන්ගේ ශබ්දේනවා, ඒව ඇහෙනවා. ඒ එකක්වත් සංකාර සිත් නෙමෙයි. එවන් තමන්ට හෝ අනුන්ට හෝ අර වේගයක් වේදනාවක් ආවේගයක් උපදින්නෙත් නැහැ. ඒවා අයහපත්ුත් නැහැ, යහපතුත් නැහැ. එවන් හේතු ඒවා හේතුවක් කොට ඵල විපාක ලැබෙන්නේ නැහැ. නමුත් අපි ඒ අතරතුර දන්නේම නැතුව මේ අව්‍යාකට සිතක් එකපාරට සංකාර සිතක් වෙන්න පුළුවන්. මේ සංකාර සිතක් කියන්නේ අපි හිතමුන්න අපි පොල් වත්තක යනවා. පොල් වත්තේ පොල් ගස් 10,000ක් විතර තියෙනවා. මේ පොල් ගස් අපි දකිනවා, බලනවා, නොයෙක් ශබ්ද ඇහෙනවා. හැබැයි අපි එක පොල් ගහකටවත් ඇලෙන්නෙත් නැහැ, අල්ලගන්නෙත් නැහැ, වේදනාවක් වේගයක් චිත්තා වේගයක් එන්නෙත් නැහැ. බැරි වෙලාවත් අපි ඔහොම යනකොට ඔය පොල් ලත්තේ එක පොල් ගහක් තිබුණා දැක්කා එක පාට ඇහෙන්. අර ඊයේ කිව්වාගේ පොල් ගෙඩි 50ක් විතර එක වල්ල තියෙන හොඳ හැම පොල් වල්ලකම මේ වගේ පොල් තියෙන හොඳ සස්රීක හොඳ පොල් ගහ. අනික ඒවට වඩා විශේෂයක් තියෙන. මේ වගේ පොල් ගහක් දැක්කහම එක පාරටම අපේ අර අව්‍යාකට සිත ඉක්මවා ගිහිල්ලා සංචේතනා පවත්වලා සංකාර කරලා සංකාර සිත ඇති වෙනවා. මොකද්ද දන්නේ මේ පොල් ගහ කොහොමද දන්නේ මේකේ මෙහෙම හැදුනේ, මේ කොහෙන්ද මේකේ පැලයක් ගන්නෙ, මොනවද මේකට දැම් පෝර, මටත් බැරිද මේ වගේ පොල් ගහක් අපේ වත්තේ හදාගන්න, අපේ වත්තේ තිබුණොත් හොඳයි. මේ වගේ සංචේතනා අර සංකාර සිතක් ඇතිවීම නිසා පින්නම. මේක අර පොල් ගහ පිළිබඳව විතරක් නෙමේ, ඇහෙන් දැක්ක රූප පිළිබඳව විතරක් නෙමේ. මම අර උදේ කිව්ව අර ඇහෙන් දකින රූපාගම කණෙන් අහන ශබ්ද රූපවලටත් නාසයට එන ගඳ සුවඳ දිවට එන රස රූප කයට එන පොට්ටබ්බ රූප මනසට එන ධම්ම රූප මේ ඕන මේකකදී ඔය වගේ සංකාර සිතක් ඇති වෙන්න පුළුවන්. සංචේතනා පවත්වන්න පුළුවන්. සම්පස්ස වෙනවා. සංකාර කරලා සංගතයක් හදාගෙන සමුදය බිහි වෙනවා. මෙන්න මේ සංකාර සිතක් ඇති වුණොත් පමණයි අපිට අර පැවැත්මට පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාරක අනුසය උපදින්නේ. සමුදය බිහි වෙන්නේ, සම්බන්ධතාවයක් සංදි වෙන්නේ, බද්ධ වෙන්නේ. එතකොට අපි මේ භාවනාවක් කිරීමෙන් කිරීමේදී කරන්න ඕන මෙන්න මේ සංකාර සිත් අපි නිවැරදිව දැන හඳුනා ගන්න ඕන, හොයා ගන්න ඕන. ඒ සංකාර සිතක් පමණයි අපි කායේ කාය අනුපස්සී විහරති කරන්න ඕන. ඒ සංකාර සිතකින් පමණයි අනුසය උපදින්නේ. අනුසය උපදින්නට එන ඒ අවස්ථාවෙදිමයි අනුසය නොඋපදවන්නට සමුදය වෙන්නට පෙර අනුසය නොඋපදවා අනුපාද නිරෝධයෙන්ම අර සංකාර සිත විසංකාර කරන්න ඕන. අර සංකාර සිත සමුදය බිහිවෙන්නට සන්ධි වෙන්නට පෙර විසන්ධි කරන්න ඕන. සමුදය නිරෝධ කරන්න ඕන. එතකොට අර වේගය වේදනාවයි සමුදය වීමයි නිරෝධ කළ යුත්තේ. නැතුව සංඥාව නෙමෙයි. මේක උදෙත් කිව්වා. ඒ නිසා ක්‍රියාසිතක් වෙනවා නම් ඒක තමන්ටත් යහපත් ක්‍රියාත්මක කිරීම. ඒක ආසේවිතායි භාවිතායි බහුලීකතායි ඒක දිගටම කළ යුතුයි. ඒකෙන් තමනුත් වෙනවා බාහිර ලෝකයක් නිවෙනවා. අව්‍යාකාශ සිතක් ගැන භාවනාවක් කරන්න අවශ්‍ය නැහැ. ඒකෙන් තමන්ට හෝ අනුන්ට හෝ හානියක් හෝ යහපතක් හෝ වෙන්නේ නැහැ. හැබැයි සංකාර සිතක් එන වෙලාවට මේ භාවනාව ආනපාන සති සමාධි භාවනාව කායේ කාය අනුපස්සනා කිරීම අනිවාර්යයෙන් කළ යුතුයි. දැන් අපි මේ දවසේ පැය 24 තුළ මේ ආනපාන සති සමාධිය භාවනා කළ යුත්තේ සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ කායේ කාය අනුපස්සනාව නිවැරදිවත් ප්‍රායෝගිකවත් වැඩිය යුත්තේ තමන්ගේ හිතට අර සංකාර සිටිවිල්ල අරමුණක් ආරම්මණයක් එන මොහොතකදී පමණයි. දැන් ටිකක් ප්‍රශ්නේ ගැටලුව අඩු වුණා. හැමතිස්සෙම හැම වෙලාවෙම සංකාර සිත් එන්නේ නැහැ. දැන් ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම ඔය සංකාර සිතක් එන්න පුළුවන්. දැන් අපි ඇහෙන් අප්‍රිය අමිහිරි පුද්ගලයෙක් දැක්කොත් දෙයක් දැක්කොත් තැනක් දැක්කොත් අවස්ථාවක් ආවොත් ධර්මතාවයක් සිහිපත් වුණොත් අපිට ද්වේෂය නැමැති සංකාර සිතේ නෝ දෙවෙනි වේෂය. ඒ වගේම අර පොල් ගහ වගේ ප්‍රිය මනාප විශේෂ සිටිවිල්ලක් ආවොත් දැන් අපි පාරක යනකොට අපි හිටමු අපි එක පාට කාර් දකිනවා වාහන දකිනවා අපි එකකටවත් සංකාර සිටිවිලි කරන්න. නමුත් එක පාට අපේ ඇහැට එක පාට අමුතු ආකාරයක වාහනයක් දකිනවා. එතකොට අන්න අපේ සිටේ අර සංකාර සිටිවිල්ල ඇති වෙනවා. ඒ වගේ සංකාර සිටි ඇති වෙන්නේ විශේෂ අවස්ථාවලදී කලාතුරක. හැබැයි එක සංකාර සිටිවිල්ලක් දවස් 7ක් ඇතුළත ආවොත් ඒක විඥාණයට ආහාර සපයනවා. සමහර විටක යම් කෙනෙකුට දවසක් තුලම සංකාර සිත් නැවිත් ඉන්න පුළුවන්. එමත් තියෙනවා. එහෙම අයත් ඉන්නවා. නමුත් දවසකට එක දවසකට පැය 24ක් තුල සංකාර සිත් 100ක් වෙන පුද්ගලයෝත් ඉන්න පුළුවන්. එතකොට සංකාර සිත් වැඩිපුර එනවා නම් නොකඩවා එනවා නම් ඒ පුද්ගලයාගේ හිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලුටු වෙනවා වැඩි. සංකාර සිතිවිලි එනවා අඩු නම් ඒ පුද්ගලයාගේ සිත කිලුටු වෙනවා අඩුයි. වේගය වේදනාව ආවේගය එක දිගටම එන්නේ නැහැ. දැන් මේක තේරුම් ගන්න ඕන. එතකොට ඒ යම් සංකාර සිතිවිල්ලක් එන්නේ නැහැ. ඒ සංකාර සිතිවිලි එනවා අඩු වෙනවා යම් කිසි කෙනෙක් අර අරඤ්ඤගතුවා රුක්කමූලගතුවා සුඤ්ඤාගාරගතුවා නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිට්වා තේරුම් ගත්තොත් ඒක මේ භාවනාවට අවශ්‍ය පූර්ව භාග නුවණ. එහෙම නැත්නම් මේ අපි ආනපාන සති සමාධිය භාවනා කරන්න නම් මේ පූර්ව භාග නුවණ නිතරම තියෙන්න ඕන. මේ වගේ අවස්ථාවක අර යම් සංකාරයක් එනවා නම් එක පාට පුද්ගලයාට මේ සංකාර සිතුවිල්ල දැන හඳුනා ගන්න පුළුවන්. වේගයක් ආවේගයක් චිත්තාවේගයක් හැටියට ඒ අවස්ථාවෙදිම ඒ වේගය ඒ මොහොතේම එතනදිම අපි අනිත් පැත්තට හරවන්න ඕන. අර දිදී වෙනුවට තරහක් ආවොත් තරහ අයින් කළා තරහ පාන කරලා පස්ස කරලා මෛත්‍රිය ආන කරන්න ඕනේ අස්ස කරන්න ඕනේ. රාගයක් ආවොත් අසුභානුස්සතිය වඩලා රාගය පස්ස කරන්න ඕනේ නෙක්ඛම්ම අස්ස කරන්න ඕනේ. ඒ වගේම ඒ දෙක මෙත්තානුස්සති අසුභානුස්සති දෙක වඩන්නේ මේ සංකාරයෙන් එන වේගය වේදනාව තාවකාලිකව යටපත් කරන්න සමතේටපත් කරන්න. ඊට පස්සේ මේ වේගය එන්නට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතුව බාහිර ලෝකෙ තිබිලා නෙමේ, මුල් බැහැගෙන තිබිලා නෙමේ ආවේ. කොහෙද මුල් බැහැගෙන තිබුණේ? මේ තමන්ගෙම චිත්තසංතානේ අධ්‍යාත්මික ඇතුළාන්තය තුළ නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා තිබුණු නිසයි නිච්ච සුඛාත්ත තුන කියන අස්මිමානය නිසයි මේ තරහක් අලුතෙන් ආවේ වර්තමාන මොහොතේ. එක්ක රාගයක් අලුතෙන් ආවේ වර්තමාන මොහොතේ, එක්ක මානයක් මෝහයක් ආවේ. එතකොට මේවා වෙන කොහෙවත් බාහිර ලෝකයක තිබුණු අර ද්වේෂයක් නෙමේ, රාගයක් නෙමේ, මෝහයක් නෙමේ, මේ වර්තමාන මොහොතේ අර ඇහෙන් දැක්ක රූපෙට ද්වේෂයක් එන්නේ, එක්ක රාගයක් එන්නේ, එක්ක මෝහයක් එන්නේ හේතුනේ. මේවා නිච්ච වෙලා සුඛ වෙලා අට වෙලා මුල් බැහැගෙන තමන් තුළම අධ්‍යාත්මය තුළම ඇතුළාත්මය තුළම පවතින නිසයි. මේක දීගංවා වුණත් රස්සංවා වුණත් මේ දෙක මුල් බැහැගෙන තියෙනවා. ඒ නිසා අර නිච්ච සුඛ අට්ඨ කියන අස්මිමානය ඉවත් කරන්න නැවත ආනපාන සති සමාධිය වඩන්න ඕන. එතකොට අර නිච්ච බව උදුරා දමන්න පුළුවන් අනිච්ච අනුපස්සී විහරති කිරීමෙන්. අර සුඛ බව උදුරා දමන්නට පුළුවන් දුක්ඛ අනුපස්සී විහරති කිරීමෙන්. අර අත්ත බව හිතෙන් අයින් කරන්න පුළුවන් අනත්ත අනුපස්සී විහරති කිරීමෙන්. එහෙම කරනකොට අනිච්චානුපස්සී විහරති නිච්ච සංඥා පදහති වෙනවා, දුක්ඛානුපස්සී විහරති සුඛ සංඥා පදහති වෙනවා, අනත්තානුපස්සී විහරති අත්ථ සංඥා පදහති වෙනවා. එහෙම වුණහම නිබ්බිදා කියන තත්වයට හිත ඒ දේවල් වලට බැඳින්නේ නැහැ. එහෙම බැඳින්නේ නැති වුණාම හිතේ අලුතෙන් තත්වයක් ඇති වෙනවා. ඒ අලුතෙන් ඇතිවන තත්වය තමයි සංඛාර උපේක්ඛා ඥානය. උපේක්ඛා සිත ඇති වෙනවා. එතකොට මේ අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කරලා නිච්ච සුඛ අට්ඨ හිතෙන් වැරදි දේ අයින් කළාම හිතේ උපේක්ඛා සිතක් ඇති වෙනවා. උපේක්ඛා සිතක් ඇති වුණාම අර ප්‍රියමනාප දෙයට අන්තවාදී අන්තගාමී ලෙස ඇලෙන්නේ නැහැ. අප්‍රිය අමිහිරි දෙයට අන්තවාදී ලෙස ගැටෙන්නේ නැහැ. ප්‍රිය අප්‍රිය අතර අන්තවාදී අන්තගාමී ලෙස මනින්නේ නැහැ. මේක තව ඉස්සරහට යනකොට තේරෙයි. මීට වඩා ඊට පස්සේ ගැඹුරු තත්වයෙන් මේ තත්වය තේරුම් ගන්නවා. දැන් ආනපාන සති සමාධිය එතකොට වඩන්න ඕන. තරහක් ආවහම මෙත්තානුස්සතිය, රාගයක් ආවහම අසුභානුස්සතිය, ඒ මානයක් ආවහම මරණානුස්සතිය, අනිච්ච දුක්ඛ අනත්ත වඩලා නිච්ච සුඛාට ඉවත් කිරීම. අර නිච්ච සුඛ අට්ඨ තියනකම් මරණ අනුස්සතිය වැඩෙන්නේ නැහැ. මේක මේ මරණය මෙනෙහි කිරීමක් නෙමෙයි, මේක අනුස්සතියක්. අනුස්සති වඩනවා කියන්නේ ගායනා කිරීමෙන්, ගීතිකා ගැයීමෙන් හෝ සජ්ජායනා කිරීමෙන්, පිරිත් ඇටියට කීමෙන් හෝ මෙනෙහි කිරීමෙන් හෝ කරන්න පුළුවන් දෙයක් නොවේ. එනිසා අනුස්සති වඩනවා කියන්නේ අර වර්තමාන මොහොතේ මෙතෙක් නූපන් දෙයක් අලුතෙන් වේගයක් වේදනාවක් ආවේගයක් එක්ක ප්‍රිය දෙයට ඇල්ලලා එක්ක අප්‍රිය දෙයට ගැටිලා එක්ක ප්‍රිය අප්‍රිය අතර මැනලා ඇති වෙනවා. ඒ අලුතෙන් උපදින වේගය තමයි අනුසය. එතකොට අනුස්සති වැඩිවීමෙන් සහ අනුපස්සනා පිරීමෙන් වෙන්නේ ඒ අලුතෙන් වර්තමාන මොහොතේ නූපන් වේගයක් අලුතෙන් උපදින්නට එන වේගය නූපදවාම ඒකෙන් බැහැර වෙනවා. ඒකෙන් ඉවත් වෙනවා. ඒකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත්. ප්‍රතිඵලය අපි නිදහස් වෙනවා. අපි විමුක්තියටපත් වෙනවා. අපේ තුල වේගයක් වේදනාවක් අලුතෙන් අනුසයක් ඉපදීමක් සම්බන්ධතාවයක් ඇතිවීමක් සකස් වුණේ නැහැ. සමුදේ බිහි වුණේ නැහැ. මේක පොදුවේ ආනපාන සති සමාධිය හැටියට මුලින්ම ආනපාන පබ්බෙන් විග්‍රහ කළා. ඊළඟට බුදුහාමුදුරුව මේ ආනපාන පබ්බය ඉරියාපත හතරට දීර්ඝ කළා. ඉරියාපත හතරයි තියෙන්නේ ගච්ඡන්නෝවා, තිතෝවා, නිසින්නෝවා, සයනෝවා. අපි එක ඉරියාපතයක් ගමුකෝ. ගච්ඡන්නෝවා කියන්නේ සක්මන් මළුවක ඇවිදිනවා. තිතෝවා කියන්නේ හිටගෙන යම් වැඩක් කරනවා. හිටගෙන ඉන්නවා. හෝ වැඩ හිටගෙන වැඩක් කරනවා. නිසින්නෝවා කියන්නේ ඉඳගෙන ඉන්නවා. දැන් මේ පිරිස නිසින්නෝවා. ඒ වගේම යම් කිසි කෙනෙක් හිටගෙන ඉන්නවා නම් අර තිතුවා. ඒ වගේම සයනෝවා කියන්නේ යම් කිසි කෙනෙක් මෙහෙම සයනයක හාන්සි වෙලා දිගෑදිලා ඉන්න එක. දැන් මේ අපි එක ඉරියව්වක් ගමුකෝ. සක්මන් මළුවක ඇවිදිනවා. අපිට සක්මන් මළුවක ඇවිදිනකොට ඇහැට රූප පේනවද? කනට ශබ්ද ඇහෙනවද? මනසට අරමුණු එනවද? අර දීර්ඝ සංසාරේ අරමුණුත් එන්න පුළුවන්ද? එනවා. එහෙමනම් අපි මේ සක්මන් මළුවක ඇවිදින කොටත් සංකාර සිතුවිල්ලක් එනවනම් ඒ මොහොතෙම ඇවිදින ගමම්ම ඇවිදින අතරෙම ආනපාන සති සමාධිය වඩලා ඒ සංකාර විසංකාර කරන්න ඕන. අපි හිතමුකෝ අපි සක්මන් මළුවේ ඇවිදිනකොට එක පාට අපි දැක්කා මේ සංකාර සිතුවිල්ලක් අපිට නොගැලපෙන ඇහැට දැක්ක රූපයක් එක්ක හිතට ආවා. ඒ වගේ පුද්ගලයෙක්කෝ සත්වයෙක්කෝ අවස්ථාවක් නොගැලපෙන. දැන් අපිට වේගයක් තරහෙන් දෙවෙනි වේශයෙන් එනවා. එනකොටම අපි තරහ අයින් කරන්න කරලා මෛත්‍රිය අනුපස්සනා කරන්න ඕන, මෙත්තානුස්සති වඩන්න ඕන. රාගයක් ආවොත් අසුභානුස්සති වඩන්න ඕන. මානයක් ආවොත් මරණානුස්සති බුද්ධානුස්සති වඩලා ඒක කපලා දාන්න ඕන. මේක අපි සක්මන් මළුවක ඇවිද්දත් හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් සයනයක නිදාගෙන හිටියත් කොයි මේ ඉරියාපත හතරේ මොනම අවස්ථාවක වුණත් අපිට සංකාර සිතුවිල්ලක් එන්න පුළුවන්. හිත කිලුටු වෙන සිතුවිල්ලක් අරමුණක් එන්න පුළුවන්. ඒ මොහොතෙම එතනදිම ඒක අපි අර මෙත්තානුස්සති වඩලා ද්වේෂය නම් අසුභානුස්සති වඩලා රාගය නම් මරණානුස්සති බුද්ධානුස්සති වඩලා මුල් උදුරා දාන්න ඕන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තුන. නිබ්බිඩා කියන්නේ ඒකයි. පටිනිසග්ග කියන්නේ ඒකයි. එතකොට මේ සක්මන් මළුවක යනකොට අපි ඒ සක්මන් මළුවේ යන බව සක්මන් කරන බව හිතන්න පුළුවන්. නමුත් ඇහැට රූපයක් දැකලා කනට ශබ්දයක් ඇහැලා තරහක් වෛරයක් ආවොත් මෙත්තා නුස්සතිනො වැඩුවොත් සමුකාර උපදිනවා. අසු ප්‍රියමනාප දෙයක් සිහිපත් වුණොත් ආවොත් දැක්කොත් අර වේගයක් ඇහිලා රාගානුසය උපදිනවා. ඉතින් ඒක නිසා මේ ඉරියාපත පබ්බේ තියෙන්නේ ආනපාන සති සමාධියම ඒ ඉරියව් හතරෙම අනුගමනය කළ යුතුයි කියන අදහස. දැන් රේණුකාණ්‍යාමුදුරුවෝ අර සතර සතිපට්ඨාන භාවනාවේ විදර්ශනා භාවනා කියන පොත් දියලා මේ පොත් තුළ සක්මන් මළුවේ ගමන් කරනකොට උස්සනවා ගසනවා පද්දනවා තියෙනවා. ඕකෙන් අර සංකාර නැති වෙනවද? අර තරහ නැති වෙනවද? අර රාගය නැති වෙනවද? අර මානය නැති වෙනවද? නැහැ. මේක අර ප්‍රාණයාම භාවනා. ඒ නිසා ඒවා කිසිසේත්ම මේ බුද්ධ භාවනාවට බව උදුරා දමන්නට උපකාරක ධර්මතාවයක් භාවනාවක් නෙමෙයි. නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. සක්මන් මළුවක අපි සක්මන් කළත් රාගය ද්වේෂය මොහේ හිතට සංකාර සිතුවිල්ලක් හැටියට එනවනම් අපි හරියට අර ආයුධ හතර චතුරාරක්කා අරගෙන ඒ වැරදි සිතුවිල්ල කපලා ඒ වෙනුවට තැනට නිවෙන මිදෙන නිදහස් වන පිරිසිදු වන සිතුවිල්ලක් ගන්න ඕන. අර උදේ සේවිතබ්බා සේවිතබ්බා නියතිය තියරි එක මේ හැම තැනකටම අදාළ. එනිසා මේක ඉරියාපත පබ්බේට ඒ ආකාරයට තේරුම් ගන්න ඕන, භාවිතා කරන්න. ඊළඟට සම්පජානකාරී හෝති පබ්බේ. දැන් ඒ ඉරියව් හතරයි තියෙන්නේ. ඊළඟට මේ සම්පජානකාරී පබ්බේ, සම්පජඤ්ඤ පබ්බේ, ඒ ඉරියව් ඊට වඩා විස්තර කරනවා. බික්කු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති, අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඒ වගේම සමිජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති, සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති, අසිතේ පීතේ කායිතේ සායිතේ බාහිතේ සම්පජානකාරී හෝති, උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති, ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී. දවසක් තුළ පැය 24ක් තුළ අපි සමහර විටක අභික්කන්තේ පටික්කන්තේ අපි අනාගතය පිළිබඳව සැලසුම් කරනවා වෙන්න පුළුවන්. අතීතය අනුස්මරණය කරනවා වෙන්න පුළුවන්. මේ අවට සිසාරා පැත්ත මේ පැත්ත බලනවා වෙන්න පුළුවන්. සංඝාටිපත්ත චීවර ධාරණේ කිව්වේ අපි සිවුරු අඳිනවා, හෝදනවා, සිවුරු අත කරනවා, පාත්‍රය හෝදනවා, පාත්‍රය පාවිච්චා කරනවා, පාත්‍රාවට භාවිතා කරනවා, අසිතේ බීතේ කනවා බොනවා, මේ වගේ දේවල් කරනවා, උච්චාර පස්සාවකම්මේ වැසිකිලි කැසිකිලි යනවා, ඒ වගේම නිදා ගන්නවා, නැකිටිනවා, හිරි හරිනවා, ගායනා කරනවා, තව නොයෙකුත් දේවල් කරනවා. එහෙමනම් අරිය තුන්හි භාවයෙන් ඉන්නවා. මේ සියලු අවස්ථාවලදී සංප්‍රජනනය වෙන සංකාර සිතිවිල්ලක් එන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම අපි සංප්‍රජනනය වන ක්‍රියාකාරකම් නකාරී හෝති නොකර ඒ සංප්‍රජන්‍ය නොවන විදිහට අපි ක්‍රියා කළ යුතුයි. ඒ ආනපාන සති සමාධිය හැම ඉරියව්වකටම හැම ක්‍රියාවකටම හැම මොහොතකටම අපිට සමහර විටක වැසිකිළියට වැසිකිළියට යනකොට එනකොට ඕ වැසිකිළියේ ඉන්න වෙලාවකට සංකාර සිතුවිල්ලක් එන්න පුළුවන් ද්වේෂයක් හෝ වෛරයක් හෝ රාගයක් හෝ මානයක් හෝ ඒ වගේම අර ගතිටිටේ කනකොට බොනකොට යනකොට එනකොට නානකොට වාහනයක් කළවනකොට රාජකාරියක් කරනකොට ඕනෑ වෙලාවක කල්පනා කරමින් නිකන් ඉන්නකොට අරිය තුන්නේ භාවයෙන් ඉන්නකොට සංකාරයක් එන්න පුළුවන්. මේ අවස්ථාවෙත් අපි ආනපාන සති සමාධියේ පිහිටා නිවැරදිව කටයුතු කළොත් සංප්‍රජනනය වෙන ක්‍රියාකාරකම් දැකලා එවන් නකාරී හෝති එවන් නොකර අර ඒ වෙනුවට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ලෝභ ආදී සමෝහ ආනපාන සති සමාධියේ මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩන්න පුළුවන්. ඒ අනුව හිත පිරිසිදු වෙනවා. අජත්තාවා බහිද්ධාවා කායේ කායානුපස්සී විහර. ඊළඟට දැන් මේ ආනපාන සති සමාධි පබ්බේම දිගුවක් ඉරියාපත පබ්බයත් සම්මා සම්පජඤ්ඤ පබ්බයත්. ඊළඟට තියෙනවා ඊට වඩා ටිකක් වෙනස් කායේ කායානුපස්සී විහරති පබ්බේ පටික්කුලක මනසිකාර පබ්බේ. පටික්කුලක මනසිකාර පබ්බේ. දැන් මේ පටික්කුලක මනසිකාර පබ්බේ විග්‍රහ කළේ බික්කු ඉමමේව කායං උද්දම් පාදතලා අදෝ කේසමත්තකා තච පරියන්තං පූරං නානාප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති. කේසාන්තයේ සිට පාදාන්තය දක්වා පඹයක් පමණ වූ මේ තච පරියන්තය තුල කාය ක්‍රියාර කාය 36ම ක්‍රියාත්මක වෙනවා. ඒකට හේතුව අපි මේ බම්බයක් පමණ වූ කොටස් 32කින් යුක්ත වූ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා ඇත්තා වූ මේ තච පරියන්තය අපි පෘථග්ජන පුද්ගලව හැටියට මෙතෙක් කල් දැක්කේ සත්ව පුද්ගල ඝන සංඥාවක් හැටියට. එහෙම නැත්නම් නිච්ච සුඛ අට හැටියට. එනිසා අපි මේ තච පරියන්තය අපි හිතමුකෝ අර අපි ප්‍රිය මනාප ලස්සන රූපයක් දැක්කා කියලා. අපි ඒක දැක්කේ ලස්සන ප්‍රිය මනාප රූපයක් හැටියට. අපේ විරුද්ධකාරයේ දැක්කනම් අපි ඒ දැක්කේ අපේ තරහකාරයේ ඝන සංඥාවක් සත්ව පුද්ගල සංඥාවක් හැටියට. අපි මේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා වූ මේ ක්‍රියාකාරකම් කරන මේ තච පරියන්තය සුචිසේ දකින නිසයි සුභසේ දකින නිසයි ප්‍රිය මනාපසේ දකින නිසයි අපි ඒකට තණ්හා වුණේ ඇලුනේ අල්ලගත්තේ ඒක තමන්ගේ අර ගෙට ගත්තේ නිවේශමාන. දැන් මෙතන මේක අපි බෙදලා බැලුවොත් විභංග කරලා බැලුවොත් භාග කරලා බැලුවොත් ගෝණිය ලිහලා බැලුවොත් මෙතන සුචි දෙයක් නැහැ. මෙතන තියෙන්නේ සියලු දේ අසුචි දේ. දැන් මේ අපි සිංහල භාෂාවේ අසුචි කියන වචනේ අර්ථය නෙමෙයි මෙතන තියෙන්නේ. සුචි කියන්නේ අපිට හිතට බොහොම ගැළපෙන ප්‍රියමනාපදී. අසුචි කියන්නේ හිතට නොගැළපෙන නොඅල්ලන අප්‍රියමිහිරිදී අසුචි. පච්චවෙක්කට අපි ප්‍රත්‍යවේක්ෂා පටිසංකාරය උන්සෝ මනසිකාරයෙන් බලන්ඩුවන. ඒ අනුව මේක මේ තච්ච පරියන්තය මේ පටිකුලකය ලිහෙල බලන්න ඕන, බෙදල බලන්ඩුවන. මේ වීජගණිතය, රේක ගණිතය, අංකගණිතය උගන්නන ඉගෙන ගත්ත අය දන්නවා කුලක කියන්නේ කොටස්. ඒ කොටස් 32ක් පටි බැම්මකින් බැඳුනාම මේ එකක් පුද්ගලය ඝන සංඥාව නිත්‍යසේ සුඛසේ අත්තසේ දකිනවා. මේ පටිය ලෙහෙලා කුලකය ගලවලා බලන්න ඕන. මේක පටිකුලක භාවනාව. මේකේ කුලකය ලෙහෙලා බලන්න බැරි නම් ඒක අපපටිකුලක. කුලකය ලෙහෙලා බලන්න බැරි නම් ඒ පුද්ගලයා අපපටිකුලක. කුලකය ලෙහෙලා පුළන්න පුළුවන් නම් පටිකුලක. දැන් මෙහෙම කේසාලවම නකාඩන්ට හැටියට අපිට මේක ලෙහෙලා ගලුවලා බෙදලා විභංග කරලා බලන්න පුළුවන්. මේකට බුදුහාමුදුරුවෝ උපමාවකුත් දුන්නා. උපමාව බොහොම අගේ, බොහොම තේරුම් ගන්න පහසුයි. සෙය්‍යතාපි වික්කවේ උබතෝ මුකා පූතෝලි මුත. උබතෝ මුකා ගෝණියකට මුත් පූතෝලි, ගෝණියකට මල්ලකට කෙරවල් දෙක බැන්ද, දෙකෙරවලම බැන්ද. උබතෝ මුකා කිව්වේ කෙරවල් දෙකම බැන්ද, ගෝණියකට මුතෝලි පුරා නානා විහිතස්ස ධඤ්ඤා. ඒ ගෝණිය හෝ මල්ල පිරෙන්නම නානා විහිතස්ස ධඤ්ඤස්ස, නානා ධාන්‍ය වර්ග දැම්ම ගෝණියක් කිරවල් දෙක. මොනවාද ගෝණි? සෙහියතිදන් සාලීනන් සාල්, විහිනං වී, මුග්ගානම් මුං, මාසානම් මෙනේරි. මෙහෙම ඒ ධාන්‍ය වර්ග 32ක් දැම්ම මල්ලක් දෙකෙරවලින් බැන්දහම දැන් අපිට පේන්නේ ඒක ඝන සංඥාවක් හැටියට. අපිට පේන්නේ නිච්චසේ සුඛසේ අත්තසේ. නමුත් මේක ලෙහෙලා බැලුවහම මේක තියෙන්නේ අර ධාන්‍ය වර්ග 32ක්. ඒ වගේම අපේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවේ මේ ක්‍රියාකාරකම් කරන අර කායකාය 36ම ක්‍රියාත්මක කරන මේ තච පරියන්තේ තියෙන්නේ කෙස් ගොඩක්, ලොම් ගොඩක්, නිය ගොඩක්, කෙල සොටු, සෙම් සොටු, මේ වගේ මේ ගොඩවල් 32. මේකේ කිසිම දෙයක් වටින දෙයක් ඝන සංඥාවක්, දුව සංඥාවක්, නිත්‍යසේ සුඛසේ අත්තසේ ගන්න පුළුවන් දෙයක් මෙතන නැහැ. ඒ නිසා අපි මේක බෙදලා විභංග කරලා භාග කරලා බලන්න පුළුවන් වුණොත් විභජනය කරලා මේකේ සත්වයක් පුද්ගලයෙක් නැහැ. මේක නිත්‍යසේ සුඛසේ අත්තසේ ප්‍රියමනාප භවෙන් අල්ලගන්න හෝ අප්‍රිය අමිහිරි භවෙන් ගැටෙන්න හෝ කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් මෙතන නැහැ. මේ සියලු දේවල් කරන්නේ අර විඥානේ. ඒ නිසා විඥානයමයි මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරේ එකතු කරගෙන මේ වගේ කර්ජකයක් සකස් කරලා මේ සියලු කායේ කාය 36ම ක්‍රියාත්මක කරන්න. ඒ අනුව මේක බෙදලා බැලුවහම මේක සුභසේ, සුවසේ, සුන්දරසේ දකින්න, බලන්න, ඇලෙන්න, අල්ලගන්න, උපාදානය කරගන්න සුදුසු දෙයක් නොවන බව පුද්ගලයෙක් සත්වයෙක්සේ නොදකින බව නිච්චසේ සුකසේ අත්තසේ නොගත යුතු බව තේරුම් ගන්නවා යථා පරි. ඒ නිසා මේ පටික්කුලක මනසිකාර කරන්නේ අසුභ අනුස්සතිය වැඩීම. ඒ මිසක් මේක මේ ත්‍රිපිටකයේ සිංහල භාෂාවට මේ පටිකුලක මනසිකාර පබ්බය පරිවර්තනය කරලා තියෙන්නේ පිළිකුල් භාවනාව හැටියට. මේක කිසිසේත්ම පිළිකුල් භාවනාවක් නොවේ. මේක අසුභ අනුස්සතිය වැඩි. අසුභ අනුස්සතිය වඩන්නේ අර නිච්ච සුඛ අත් හිතෙන් ඉවත් කරලා අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කරන්න. දැන් ඔය මේ භාවනා මධ්‍යස්ථාන වලට ගිය පින්වතුන් මෙතන ඉන්නවා, ඒ අය දන්නවා මේ පටිකුලක මනසිකාර පබ්බය අර දවල් දාන ගන්න කොටත් මේ පිළිකුල් භාවනාවක් හැටියට භාවිතා කරන්න කියනවා. ඔය කන කෑම බලු අමනි කන්න වගේ පිළිකුලෙන් කන්න කියන. ඔහොම කියනවා, උගන්නනවා, කියා දෙනවා. දැන් බැරි වෙලාවත් ඔය දාන ගන්නකොට ඔය කෑම ගන්නකොට ඔය බලුවම්නේ කියලා හිතලා ගත්තොත් එහෙම ඔය කෑම දිරවයිද බඩේ අමාරු හැදෙයිද? ඈ එහෙමනම් මොකද්ද මේ ඔය අනාර්ය අරූපී වැරදි භාවනා බුද්ධ දේශනාවේ කොහේවත් කොතනකවත් කවදක්වත් පිළිකුල් භාවනාවක් කිව්වෙත් නැහැ, දේශනා කළෙත් නැහැ. එහෙම වචනයක් බුද්ධ භාවනාවට ඇත්තෙත් නැහැ. මේ තියෙන්නේ අර මේ තච්ච පරියන්තය පට්ටපනා විභජනා විවරණා උත්තානිකම්. මේක බෙදලා විභංග කරලා කොටස් කරලා බදලන එක තමයි පටික්කුලක මනසිකාර පබ්බය, පටික්කුලක භාවනාව. ඒ මිසක් මේක පිළිකුල් භාවනාවක් නොවේ. මේ පටික්කුලක භාවනාව භාවනා කරනකොට අර අනිශ්චිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති කියන එක හරියටම යථා පරිදි නිවැරදිව ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන්. මේක නිච්ච නෑ, සුඛ නෑ, අත්ථ නෑ. මේ නැවත මේ ඔය කේසාලෝමා නකාදන්තා ඊළඟට ධාතු මනසිකාර පබ්බය හැටියටත් කෙනෙකුට බලන්න පුළුවන්. ධාතු මනසිකාර පබ්බය හැටියට බලනකොටත් මේ ඉමමේව කායම් අර කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා මේ ක්‍රියාකාරකම් කරන මේ තච පරියන්තය තුළ තියෙන්නේ අට්ටි ඉමස්මින් කායේ පටවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේක තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පටවි. අර කියපු කොටස් 32ම තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පටවි. මේ මම කියලා මගේ කියලා මේ ප්‍රියමනාප දෙයින් අපි උපාදානය කරගත්තේ මේ ආපෝ තේජෝ වායෝ පටවි. ඒක නිසා මේකේ ඇත්ත ඇති හැටියට යථාවාදී තථාකාරී ලෙස දැක්කට පස්සේ අනිශ්චිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති කියන ඒ උපාදානය කරගෙන මගේ කියලා මම කියලා කැමැත්ත අනුව ඉච්ඡ අනුව පවත්තන්න නවත්තන්න පුළුවන් දෙයක් මෙතන නැති බව යථා පරිදි තේරුම්. ඒ වගේම අර සත්ව පුද්ගල කන සංඥාව විතරක් නෙමේ අපි උපාදානය කරගන්නා සබ්බ සකල මනාවම තුල තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර. අපි ගම්මුකෝ මේ කෝප්පේ එක අපි රත්තරන් මාලයක් ගම්මුකෝ රත්තරන් බඩුවක්. මේ රත්තරන් බඩුවේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා නිසා ඒක හිඟකමක් තියෙන නිසා වටිනාකමක් සමාජයෙන් සම්මතයෙන් දීලා තියෙන. මරණකොට මරණයට පත් වෙනකොට ඔය මාලේ කොච්චර උපාදානය කරගත්තත් අරන් යන්න පුළුවන්ද? ගෙනාවද මොකවත් නැහැ. ගෙනාවු කෙනෙකුත් නැහැ. දැන් ඔය සීයලා ඇච්චිලා අම්මලා තාත්තලා නැදෑයෝ මැරිලා ගියා. ඔය උපාදානය කරගත්ත ඉඩකඩම් ගේදුර තව නොයෙකුත් දේවල් යාන වාහන රත්තරම් බඩු මේ එකක්වත්ම ගෙනිච්චේ නැහැ. ඒවා අයිතිකාරයා කවුද? මේ ස්වභාව ධර්මයේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් අපිටාවකාලිකව බොහොම සුළු කොටසක් ණයට අරගෙන ඒවා මම කොට මගේ කොට ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා පවත්ව ගන්න නවත්ව ගන්න දරන වැරදි උත්සාහයක්. ඒක නිසා ඒ වැරද්ද යථා පරිදි තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ ධාතු මනසිකාර පබ්බය නිවැරදිව තේරුම් ගත්තා. ඊළඟට නව සීව ටික පබ්බය මේ පටිකුලක මනසිකාර පබ්බයත් ධාතු මනසිකාර පබ්බයත් නව සීවතික මනසිකාර පබ්බේ පියවර නමයක් තියෙනවා. මේ පියවර 11ම උපකාර වෙන්නේ මේ අනිච්ච දුක්ඛ අනත් අනුපස්සනා කරලා මේක නිච්චසේ සුඛසේ අත්තසේ මම කොට ඒතන් මම ඒසුවාමස්මි ඒසෝ මේ අත්තා තිලෙස පවත්වන්න නවත්වන්න පුළුවන්කමක් නැත්තේ නැති බව අර යථාභූත ඥාන දර්ශනය අවබෝධ කරවා. එහෙම නැත්නම් මෙතන මේ ඝන සංඥාවක් සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු හැටියට අපි දකිනදී ඒ ස්වරූපයෙන් අපි දැක්කට ඒක මායාවක්. ඒක ඇත්ත නෙමේ. දැන් අපි ගඟක් දකිනවා. මේ ගඟ අපි දැක්කට මේ ගඟේ වේගයෙන් වතුර ගලාගෙන යනවා. බැරි වෙලාවත් ඔය ගඟ නොතිබුණ වතුර නොතිබුණා නම් ඔතන ගඟක් තියෙනවා. ඔතන තියෙන පටවි. ඉතින් ඒක නිසා මේ හැම තැනකම ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කොටස් හතර අර විඥාන ශක්තියකින් සංකතයක් හැටියට ඝන සංඥාවක් දුව සංඥාවක් වගේ හදලා අපිට මායාකාරී දැක්මක් පෙන්වනවා. මේකේ ඇත්තක් නැහැ. මේකේ ඇත්ත ඇති හැටියට දැක ගන්න තමා පටිකුලක මනසිකාරය ධාතු මනසිකාරය මෙන්ම නව සීවතික මනසිකාරයක් කෙනෙකුට උපකාර වෙන්නේ. දැන් නව සීවතික පබ්බේ කියනවා පුනිජ පරම්භික වේ භික්ඛු සේයතාපි පස්සේය ශරීරං. අන්න අපි සිංහල භාෂාවේ කය කියන එක ශරීරං සිවතිකාය ශරීරම් සිවතිකා යඩ්ඩිටම්. දැන් අපි මරණ ගෙදරක යනවා, මල කඳක් දකිනවා, තමන්ගේ කවුරු හරි මැරුණා, තමන්වත් මැරෙනවා. මේ ආකාරයටම නොමැරෙන කෙනෙක් නැහැ. මේ මැරුණාම අර ඇහැ තියෙනවා, හැපේනවා, ඇතිනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය ශරීර කූඩුව තියෙනවා. දැන් ඕකේ ඔය ඇහැ කන නාසය දිව කයද ක්‍රියාත්මක වුණේ අර කාය කියන වේගයද? අර කාය කියන වේගය දැන් අක්‍රියයි, අකර්මණ්‍යයි. දැන් ඒක අර අර එකතු කළා මේ ඝන සංඥාවක් හැටියට මේ පවත්වාගෙන ගියේ. අර පණ තිබුණේ අර පානය කළ නිසා, අර ඇහෙන් රූපේ පාන කළ නිසා, කනින් ශබ්ද රූප පාන කළ නිසා, පානය කළ නිසා, උරා බිව්ව නිසා, දෝ අබ්බ නිසා මේ පණ තිබුණා. දැන් මොකද්ද නැවතුනේ? උරා බීම, අබ්බ කිරීම, පානය කිරීම නැවතුණා. දැන් අපි කියනවා පණ ගිහින්. දැන් පණ නැහැ. හැබැයි තාම ඇහැ තියෙනවා, කන තියෙනවා, පේන තියෙනවා, නාසය, දිවකය මේ ඔක්කොම තියෙනවා. ඒ නිසා දැන් මෙතන අර පණ ක්‍රියාකාර අර කායේ කාය එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එකයි සිවති කාය කිව්වේ. ඒ කාය වලින් කාය සියල්ලෙන් ඉවත් වුණා. නමුත් දැන් අපි ඒ මිය පරලොව ගිය මලකඳ තමයි අපි අර දුක් වෙන්න වේගයක් වේදනාවක් අල්ලගන්න අපි අර විඳවා විඳවා මේ මලකඳ තමයි අල්ලගෙන දුක් විඳින්න. ඉතින් මෙහෙම මලකඳට වෙන්නේ මොකද? සිවතිකාය ජඩ්ඩිදං ඒකාහමතං ද්විමතං තීහමතං උද්දකමාසං විනීලකං විපුබ්බජ්ජකජාතං සෝ ඉමමේව කායං උපසංහරති. මේ ක්‍රියාකාරකම් කරපු මේ ශරීර කූඩුවේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර ඒ ණයට ගත්ත තැන්වලට උපසංහරති. ඒවා ඉබේ කාටවත් ඒ ශරීර කූඩුව මැරුණට පස්සේ, පණ නැති වුණාට පස්සේ, අර ප්‍රාණය නිරුද්ධ වුණාට පස්සේ අර ආපෝ කොටස ජලයට යනවා, වායෝ කොටස වාතයට යනවා, තේජෝ කොටස උෂ්ණත්වයට යනවා, පඨවි කොටස පොළවට යනවා. මේ මෙතෙක් කල් මම මගේ ඒතං මම ඒසෝහමස්මි ඒසෝමී අත්තාති කියලා උපාදානය කරගත්ත, කවලා පොවලා පිරිසිදු කරලා මගේ කියලා පවත්ව ගන්න හැටුවදී. මේකේ ධර්මතාවය අයම්පිකෝ. අයම්පි කියන්නේ මම කොට මගේ කොට. මෙතෙක්කල් ඒ ආරක්ෂා කරගත්තදී කායෝ මේ ක්‍රියාකාරකම් 36ක් කරපුදී මේක ඒවං ධම්මෝ ඒවං භාවී ඒවං අනතීතෝති. මේක තමයි ධර්මතාවය. මේක නියාම ධර්මය. මේක වෙනස් කරන්න බෑ. මේක මේ ආකාරයට තමයි ඒවං අනතීතෝති. අපේ කැමැත්ත අනුව අපිට අවශ්‍ය දේ අවශ්‍යසේ පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් නෙමේ මේ පස්සේය ශරීර. මේ අපි ණයට ගත්ත දෙයක්. මේක අයිති අපි කියනවා මාර්යාට කියලා. මාර්යයන් තමයි ණයට ගත්තේ. මාර්යා ආපහු ඉල්ලනවා. මාර්යයට අයිතිදයක්. නැවත නැවත කෝටි ප්‍රකෝටි වාරයක් අපි මේ වගේ මාර්යාගෙන් ණයට අරගෙන කූඩු හදලා ඒ කූඩු අපේ කැමැත්ත අනුව අපිට ඕන විදිහට පවත්වන්න නවත්වන්න උත්සාහ කළා. නමුත් ඒවං ධම්මෝ ඒවං භාවී ඒවං අනතීතෝ. අපේ කැමැත්ත අනුව කිසි දෙයක් පවතින්නේ නැහැ. ඒක ධර්මතාවයක්, නියාම ධර්මයක්. ඒ නිසා දැන් මේක මේ මල ගියාට පස්සේ මර කඩක් වුණාට පස්සේ අපිට දැන් අර මේ ජීවත් වෙලා ඉන්න පුද්ගලයෝයි පුද්ගලයෙකුයි මිය පරලොව ගිය තමන්ගේ ඥාතියෙක්ගේ මල කඩක් හෝ මරණයක් හෝ සිහිපත් කළා මේ නව සීවතික පබ්බය අනුපස්සනා කරන්න පුළුවන් වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරලා නිච්ච සුඛ අට හිතෙන් අවත්කේ ඒකයි මරණ අනුස්සති ඊළඟට මේ මල කන්දට දෙවෙනි අවස්ථාව වෙන්නේ පුනච පරම්භික වේ බික්කු සෙය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සිවතිකාය කාකේහිවා බුද්ධමානං බුද්ධමානං කියන්නේ බුදිනවා කාක්කෝ කුලකේහිවා බජ්ජමානං ගිජ්ජේහිවා බජ්ජමානං ඒ වගේම මේ කබර ගොයි කනවා කිඹුල කනවා කාක්ක කනවා බල්ලෝ කනවා තව නොයෙකුත් සුනකේහිවා බජ්ජමාන මේක ඒ කාලේ මේ සාමාන්‍ය කෙනෙක් මිය පරලොව ගියාම අද වගේ මේ පෙට්ටි ගෙනල්ලා වැළදුවේ නැහැ ආදාහනය කළ පිට්ටුවෙත් නැහැ ඒ පිට්ටුවේ බොහොම රාජ කෙනෙක් අරහතුන් වහන්සේ කෙනෙක් වගේ අය විතරයි අනික අය ගෙදර තිබුණු හොඳම රෙඩ්ඩින් මලකඳ ඔතලා කැලේකට කනට්ටක ගඟට ගඟක් අයිනට ගෙනිහින් දානවා ගෙනිහින් දැම්මාම ඒ මලකඳ අපි මෙතෙක් කල් බොහොම ආදරයෙන් බොහොම පරිස්සමින් ඒතන් මම ඒසූ හමස්මේ ඒසූ මේ අට්ටාටි කියලා ඒ රැකගත්ත මලකඳ දැන් කාක්කන්ට කන්න දානවා බල්ලන්ට කිඹුලන්ට සුනකයන්ට කන්න දානවා ආහාර ඒවං ධම්මෝ ඒවං භාවී ඒවං අනතීතෝ ඒක අපිට නවත්තන්න බෑ ඒක දෙවෙනි එක තුන්වෙනි අවස්ථාවේදී ඊටත් වඩා ඇටකටු දිලා යනවා මෙහෙම අවස්ථා නමයක් තුලම මේ මම කොට මගේ කොට ඒතම් මම ඒසුවාමස්මි ඒසෝ මේ අත්තාටි කියලා මමත්වෙන් මගේ කොට ඒ සැලකූ ඒ බඹයක් පමණ වූ සිවතිකාය ශරීර කූඩුවට වෙන ධර්මතාවය මෙහෙමයි යම් මාස නමයක් විතර යනකොට මේක ඇටකටු සියලු දේ පොළොවට පස් වෙනවා වාටේට යනවා ජලයට යනවා කොටස් උපසංහරති ඒක කාටවක්වත් කොහොමවත් නවත්තන්න පවත්වන්න පුළුවන් කමකුත් නැහැ පවත්වන්න උත්සාහ කරන්නෙත් නැහැ ඒවන් ධම්මෝ ඒවන් භාවී ඒවන් අනතීත ඒ අනුව මේ පටික්කුලක මනසිකාර පබ්බේනුත් ධාතු මනසිකාර පබ්බේනුත් නවසීවතික පබ්බේ පියවර නමයකිනුත් කෙනෙක් තේරුම් ගත යුත්තේ යථාභූත ඥාන දර්ශනයක් ඇතිකර ගත යුත්තේ මේ නිච්චසේ සුඛසේ අර්ථසේ නොමැරෙනසේ අපි මේ පවත්ව ගන්න නවත්ව ගන්න හටන මේ සිවතිකාය ශරීරය මේක එහෙම කරන්න බැරි කමක් පුළුවන් දෙයක් නෙමෙයි ඒ නිසා මේ පටික්කුලක මනසිකාරයත් ධාතු මනසිකාර පබ්බයත් නවසීවතික පබ්බයත් තේරුම් ගත්තහම කෙනෙක් අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරන්න පුළුවන් වෙනවා නිච්ච සුඛ අට්ඨ සේ මම කොට මගේ කොට මම මගේ වශයෙන් පවත් ගන්න උත්සාහ දරන්නේ නැහැ ඒ නිසා යථාභූත ඥාන දර්ශනය ඇති වෙනවා ඒ අනුව මේ කායේ කාය අනුපස්සී විහෙරති කියන தত্ত্বය කායගත සතිය පූර්ණය වෙනවා මෙතෙන්දි මේ කරන්නේ ආනපාන සති සමාධිය වැඩිමමයි මේ පබ්බ පියවර 14 ම කලේ අස පස්ස අර නිත්‍ය සුඛ අට ඉවත් කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුපස්සනා කිරීමත් නිබ්බිදානුපස්සනාව වඩලා නන්දි සාගත සාගත සිත ඉවත් කිරීමත් විරාගානුපස්සනාවෙන් රාගය ප්‍රහාණ කිරීමත් නිරෝධ අනුපස්සනාවෙන් සමුදය බිහි නොකිරීමත් පටිනිසග්ගානුපස්සනාවෙන් සබ්බ උපදී හිතෙන් උපාදානය කර ගැනීම නැවැත්වීමත් කියන මේ පියවර හතෙන්ම කරන්නේ අර ආන පාන අස්ස පස්ස වැරදිදේ ඉවත් කිරීම හරිදේ භාවිතයට ගැනීම. එනිසා පෘථග්ජන පුද්ගලයෙක් මේ සියලු දේ දකින්නේ නිත්‍යසේ සුඛසේ අත්තසේ අභිනන්දනයෙන් වටිනවා ප්‍රියමනාපසේ. එනිසා උපාදානය කරගන්න අර එක පැත්තක තියෙන වැරදි හතම. ආර්ය ශ්‍රාවකේ මේක දැනගත්තට පස්සේ ඒ නිත්‍යසේ සුඛසේ අත්තසේ දකින්න එක අනිත්‍යසේ දුක්ඛසේ අනත්තසේ දකින්න. එනිසා අර ඝන සංඥාවට දුව සංඥාවට බැඳෙන්නේ නැහැ. නිත්‍ය සුඛ අට බවට නිබ්බිදා වෙනවා. ඒකට බැඳෙන්නේ නැහැ. ඒ නිසා නිබ්බිදානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරෝධානුපස්සී විහරති, පටිනිසග්ගානුපස්සී විහරති, සබ්බ උපදි පජාති කියන තත්වයට පුද්ගලයාගේ හිත පිරිසිදු වෙනවා. මේක වෙන්නේ නිවැරදිව යුගනද්දව ආනපාන සති සමාධිය මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති හැටියට චතුරාර්ය තේරුම් අරගෙන ප්‍රායෝගිකවත් යුගනද්දවත් අර සංකාර සිටිවිල්ලක් එන අවස්ථාවේදී නිවැරදිව භාවිතයට ගත්තු. එනිසා මේක භාවිතයට ගැනීම අත්‍යවශ්‍යයි. දැන් කායේකාය අනුපස්සී විහරති කියන එකට අපිට කරන්න බොහෝ දේවල් තියෙනවා. මොකද මෙත්තානුසතිය වඩන්න ඕන දැනගෙන අවස්ථාව වෙලාව බලලා තරහක් එන වෙලාව. අසුභානුසතිය වඩන්න ඕන රාගයක් සංකාර සිතුවිල්ලක් එන වෙලාවට. මරණානුස්සතිය වඩන්න ඕන මානයක් මෝහයක් අර නිත්‍යසේ සුඛසේ අත්තසේ එන වෙලාවට. බුද්ධානුස්සතිය ඊට පස්සේ වැටෙනවා. ඒකේ වඩන්න දෙයක් නැහැ. ඊළඟට මේ ක්‍රියාවේ වේගය අලුතෙන් ඇති වෙන්නේ නැහැ. කායේ කාය අනුපස්සී වෙනවා. එක වෙන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. හේතුඵල ධර්මයට බහා ගලපා බලා සසනීමෙනුත් ණය විනයට සසඳා බලා අස්සපස්ස කිරීමෙනු. ඒ අනුව අර ක්‍රියාවේ වේගය වේදනාව ආවේගය අලුතෙන් උපදින්නට එන හැම අවස්ථාවකම ඒ මොහොතෙම එතනදීම ඒ වේගය අනුසය අනුපාද නිරෝධයෙන්ම ඒ වේගය වේදනාව නොඋපදවා කටයුතු කරන. එනිසා අර අනුපාද නිරෝධය සිදුවෙනවා. මේ කායකාය අනුපස්සනාව නිවැරදිව භාවිතා කරනකොට වඩාගෙන යනකොට ඊළඟට තියෙන වේදනාසු වේදනානුපස්සනාව සිදු වෙනවා. එතෙන්දි වේදනාසු වේදනානුපස්සනාවට කරන්න දෙයක් නැහැ. හැබැයි දැනගන්න දෙයක් තියෙනවා. එනිසා මේ වේදනාසු වේදනානුපස්සනාවේදී පජානාති කියන තමන් තුළ ඇතිවන වෙනස තමා විසින් තමා තුළින් නිවැරදිව දැනගන්න ඕන. මේ පජානාති කියන වචනේ මාගදී භාෂාවේ බුද්ධ භාෂිතයේ තියෙන ඉතාම වැදගත් ඉතාම ගැඹුරු වචනයක්. හැබැයි මුළු ත්‍රිපිටකයේම සිංහලට පරිවර්තනය කරපු මේකේ අර්ථයක් ධර්මයක් නොදැන මේකට පරිවර්තනය කරලා තියෙන්නේ දැනගනි කියන වැරදි වචනයක. මේක දැනගනි කියන වචනේ ඥානතු. මාගදී භාෂාවේ ඥානතෝ කිව්වොත් ඒක දැනුම. හැබැයි පජානාති කියන්නේ දැනුම පමණක් නෙමෙයි. තමන් තුළ ඒ පටිච්චවීම නිසා හෝ පටිච්චවීම නොවීම නිසා හෝ පිරිසිදු වීම හෝ අර කිලුටු වීම දෙක දෙපැත්ත දෙආකාරය ප්‍රජනනය වන තත්වය, ප්‍රභවය වෙන ස්වභාවය, නිර්වාණය වන ස්වභාවය. එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් අර ඇහෙන් රූපයක් දැකලා සංකාරයක් කරනකොට තමන් දන්නේම නැතුව අධ්‍යාත්මික වශයෙන් තමා තුළ යම් වැරදි වෙනසක් ඇති වෙනවා. ආනපාන සති සමාධිය නිවැරදිව වඩනකොට ඒ වැරදි වේගයක් වෙනසක් එන්නේ නැහැ. ඒක නිවෙන බව. ඒකත් දැනගන්න. ඒකත් පජානාති. ඒ නිසා මේ දෙකම හොඳට වෙනස තමා විසින් තමා තුළින් දැනගැනීමයි පජානාති. දැන් මේක දෙපැත්ත හොඳට තේරුම් ගන්න ඕන. මේ වේදනා තුනක් තියෙනවා. එක මේ වේදනාසු වේදනානුපස්සනාවේ වේදනා තුනක් තියෙනවා. එක සුඛ වේදනා, දෙක දුක් වේදනා, තුන අදුක්කම අසුඛ වේදනා. මේ සුඛ වේදනාව ආමිෂයක් උනේ එමනන්නම් අර මේ පැවැත්මට උපකාර වන අනුසය බිහිවන ආකාරයට ආමිෂ වේදනාවක් ඇටියට පැවතුනේ ඒ සුඛ වේදනාව වින්දට පස්සේ පිනවා පිනවා ඒ වේදනාව යලි යලි මෙනෙහි කරමින් සිහිපත් කරමින් ඒ වේදනාව පිනවා පිනවා වින්දා. ඒකයි සුඛංවා භික්කවේ භික්කු සුඛංවා වේදනං වේදයමානෝ සුඛං වේදනං වේදයමානාමිති පජානාති. ඉස්සෙල්ලා පෘථග්ජන කාලේ අර සුඛ වේදනාව නැවත නැවත පිනවා පිනවා ආමිෂයක් හැටියට ඒ සුඛ වේදනාව පිනවා පිනවා ආස්වාදනය කළා. දුක් වේදනාව විඳවා විඳවා ආස්වාදනය කළා. අදුක්කම අසුඛ වේදනාව මන මන සංසන්දනය කර කර ආස්වාදනය කළා. ඒක තමයි පොතුජනික බව. පොතුජනිත කරන්නේ අර රාග මල, දේශ මල, මෝහ මල ජනිත කළේ මේ වේදනා. සුඛ වේදනාව නම් පිනවා පිනවා ආස්වාදනය කළා. ඒ කියන්නේ නැවත නැවත ඒ සුඛ වේදනාව සිටින් මෙනෙහි කර කර පිනවා පිනවා ආමිෂ වේදනාවක් බවට පත් කරගන්න. දුක් වේදනාව තමන්ගේ කවුරු හරි ප්‍රිය කෙනෙක් නැති වුණා නම් අර නැති වුණු බව හිතෙන් හිතුව ගමන් විඳවා විඳවා අඬ අඬ නැවත නැවත ඒ දුක් වේදනාව ඒ ආස්වාදයක් ඇති කරගන්න. අර අඬන්නේ හැපෙන්නේ වැළපෙන්නේ කෙනෙක් මැරුණට පස්සේ මැරුණ එක දුකයි. ඒක ඇත්ත. මැරුණ එක දුකයි. හැබැයි මැරුණට පස්සේ පැයක් ගියාම ආයන්න කවුරුරේ අලුතෙන් ආවම දවසක් ගියාම ආයි මාසිකිනුත් මතක් වුණාම විඳවා විඳවා ඒ ආස්වාදයක් ලබනවා. ඒක පෘථග්ජන ගතිය. ඒ වගේම තමන් හොඳ රස කෑමක් කෑවහම පිනවා පිනවා නැවත නැවත කෑමක් හම්බුනාම ආස්වාදනයක්. ඒ වගේම තුන්වෙනි එක මන මන අදුක්කම සුඛ සංසන්දනය කර කර මන මන ආස්වාදනයක් කළා. දැන් ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් වඩනකොට නැති වෙනවා අර පිනවා පිනවා ආස්වාදනය කරන්නේ. අර සංකාර කරන්න සංචේතනා පවත්වන්නේ. පිනවා පිනවා ආස්වාදනය කරන්න විඳවා විඳවා ආස්වාදනය කරන්න මන මන ආස්වාදනය කරන්න. දැන් ඒ නිසා ඒ ප්‍රියමනාප දේ තමන් අත්දැක්ක. හැබැයි ඒක ආමිෂයක් උනේ නැහැ, නිර්ආමිෂ. ඒ නිසා මේ ආමිෂ සාමිෂ සහ නිර්ආමිෂ දෙක වෙනස තමන් තේරුම් ගත්තා. ආනපාන සති සමාධිය වඩනකොට අර පිනවා පිනවා විඳවා විඳවා මන මන ඒ වේදනා තුන ආමිෂයක් බවට පත් කරගන්නේ. වේදනාව තියෙනවා. ප්‍රියමනාප දෙයක් ඇහම ඒක සුඛ වේදනාවක් තියෙනවා. හැබැයි පිනවා පිනවා ආස්වාදනය කරන්න. දුකක් වුණාම කවුරු හරි ප්‍රිය කෙනෙක් නැති වුණාම දුකක් තියෙනවා. දුක විඳවා විඳවා ඒක පාර පාර තුවාලෙ දිගටම ගෙනියන්නේ නැහැ. අර වේගයක් වේදනාවක් ආවේගයක් අලුතෙන් උපදින්නේ නැහැ. පිනවා පිනවා විඳවා විඳවා මැන මැන කටයුතු කිරීම නැවැත්තුවා. එහෙනම් මේ ආමිෂ වේදනාව කියන්නේ මේ පිනවා පිනවා විඳවා විඳවා මැන මැන කටයුතු කිරීම. එතකොට සුඛ වේදනාව පිනවා පිනවා ආමිෂ කරගන්නවා, දුක් වේදනාව විඳවා විඳවා ආමිෂ කරගන්නවා, අදුක්කම සුඛ මන මන සංසන්දනය කර කර ආමිෂයක් බවට පත් කරගන්න. සංචේතනා පවත්වලා සම්පස්ස කරලා සංකාර කරලා සමුදේ බිහි කර. දැන් ආනපාන සති සමාධිය නිවැරදිව වඩන පුද්ගලයා දැන් අර පිනවා පිනවා විඳවා විඳවා මන මන කටයුතු කිරීම නොකරන නිසා දැන් ඒ පුද්ගලයා නිරාමිසං වා සුඛං වේදනං නිරාමිසං සුඛං වේදනං වේදනා පද. දැන් ඒ සුඛ වේදනාවක් තිබුණා. දැන් පිනවා පිනවා කටයුතු කරන්න ඒක නිසා නිරාමිස වුණා. එහෙනම් ආමිෂයක් වෙන්නේ පිනවා පිනවා සුඛ වේදනාව නැවත නැවත යලි යලිත් යායන් තන්නා පූනෝ භවිකා තත්‍ර තත්‍රාභි නන්දින් කළු. දැන් ඒක නැවැත්තුවා. ඒක නිසා ඒ සුඛ වේදනාව තියෙනවා, හැබැයි නිරාමිසයි. ඒ වගේම දුක් වේදනාව දැන් විඳවා විඳවා කටයුතු කරන්න. දුක් වේදනාව තියෙනවා, නමුත් ඒක නිරාමිසයි. ඒකෙන් කර්ම බීජ සකස් වෙන්නේ නැහැ. ඒකෙන් විඥාන ශක්තියක් උපදින්නේ නැහැ. ඒකෙන් පැවැත්මට හේතු වෙන අර රාග දේශ මොහ තුනම උපදින්නේ නැහැ. ඒ රාග දේශ මොහ තුනම දිගටම ඉපදුනේ මේ ආමිෂ හේතු කොටගෙන. ආමිෂය උනේ පිනවා පිනවා විඳවා විඳවා මන මන පුද්ගලයෝ සිටින් රෝධ කිරීම නිසායි. දැන් රෝධ කිරීම නැවැත්තුවා. දැන් නිරෝධ. නිරෝධ නිසා දැන් අර වේදනාඹ වේගය නිරෝධ කළා. ඒ නිසා පිනවීමක් විඳවීමක් මැනීමක් නැහැ. දැන් නිරාමිස. ඒක තමයි වේදනාසු වේදනානුපස්සනාවේදී තමන් තුළ ඇතිවන මේ වෙනස. මෙතෙක්කල් ආනපාන සති සමාධිය නොදන්නා කාලේ අර ආමිෂයක් කරගත්ත. දැන් ආනපාන සති සමාධිය නිවැරදිව භාවිතා කරනකොට ඒ සුඛ දුක්ඛ අදුක්ඛම අසුඛ අඩකින්න තියෙනවා. හැබැයි ඒක නිරාමිසයි. ආමිෂයක් කරගන්නෙත් නැහැ, කරගත්තෙත් නැහැ. ඒක නිරාමිසයි. ඒ අනුව ඉති අජත්තං මා බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. මේක සිද්ධ වෙනවා. අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති තීරු. ඊළඟට දැන් කායේ කායනුපස්සනාවයි දිගටම කරගෙන යන්න ඕනේ. වේදනානුපස්සනාවේදී දැනගන්න තමන් තුළ ඇති වූ ඇතිවන දැනගැනීම පමණයි. ආමිෂය නිරාමිෂයක් වූ බව දැනගන්න. එකෙම නිවෙනවා, එකෙම මිදෙනවා, එකෙම විමුක්තියට හේතු වෙන යහපතක් වෙනවා. ගිනි ගන්න දැන් අර බිඳවා බිඳවා පිනවා පිනවා මැන මැන ගින්දරක් අලුතෙන් හදාගන්නේ නැහැ. දැන් ඒ වේදනා සුවේදනානුපස්සනාවේ ප්‍රතිඵලයක් හැටියට චිත්තේ චිත්ත අනුපස්සනාව එකක් සිදු වෙනවා. හැබැයි එතෙන්දී තමන් තුළ අධ්‍යාත්මය තුළ ඇතුළාන්තය තුළ ඇතිවන වෙනස තමා විසින් තමා තුළින් දැන ගැනීමයි පජානාත්. එනිසා අර ඉස්සෙල්ලා පිනවා පිනවා ආමිෂයක් හැටියට ගත්ත නිසයි අර සරාගංවා චිත්තං සරාගං චිත්තන්ති පජානාති උනේ. අර රාග සහිත වූ සිතක් ආවේ පිනවා පිනවා ආස්වාදය කළ නිසයි. ඒ වගේම විඳවා විඳවා ආස්වාදය කළ නිසයි සදෝසංවා චිත්තං දෝෂ සහිත දෙවෙනි වේශය සහිත සිතක් ඇති වුණේ. ඒ මැන මැන කටයුතු කළ නිසයි මෝහ සහිත සමෝහංවා චිත්තං. දැන් ඒ පිනවා පිනවා කටයුතු නොකරන නිසා අර සරාගංවා සිත්තං වීතරාගංවා චිත්තං බවට නිරාමිස තත්වයට පිරිසිදු වුණා. මේකයක් උපදින්නේ නැහැ. අර සදෝසංවා චිත්තං වීත දෝසංවා චිත්තං තත්වයට වෙනස් වුණා. මේ වෙනස් වෙන්නේ ආනපාන සති සමාධිය දිගටම නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව වඩාගෙන යනකොට. ඒ වගේම දැන් අර මෝහ සහිත සිත වීත මෝහං වා චිත්තං වුණා. මේක වෙනවා. කරන්න ඕන ආනපාන සති සමාධියේ නොකඩවා නිවැරදිව ප්‍රායෝගිකව අර සතෝ ආස්ස සති සතෝ පස්ස සති කරනකොට. ඒ වගේම අර දැන් රාග සහිත සිත වීතරාගී බවටත්, ද්වේෂ සහිත සිත වීත දෝෂ බවටත්, මෝහ සහිත සිත වීත මෝහ බවටත් පත් වුණහම ඉස්සෙල්ලා අර රාග ද්වේෂ මෝහ තුනේ එකතුව නිසා සිත සංකිට්ඨං වා චිත්තං. සිත සංකීර්ණ වූ විසුරුණු විස්සෝපේට පත්වනු කීරි ගැහුණු තත්ත්වේ එහෙම දුවන සිතක් බවට පත් වුණා, පත් වෙලා තිබුණා අර රාගය ද්වේෂය මෝහය නිසා. දැන් රාග ද්වේෂ මෝහ අලුතෙන් අනුසය හැටියට උපදින්නේ නැති නිසා සිත වීතරාගී වීතදේශී වීතමෝහී නිසා දැන් වික්කිට්ඨංවා චිත්තං. වික්කිට්ඨංවා කිව්වේ දැන් අර විස්සෝප නොවන, කම්පන නොවන, අර චලනය නොවන ඒකාග්‍රතාවයට පත් වූ සිත. ඒක විසිරුණු සිතක් නෙමෙයි. වික්කිට්ඨංවා සිතං පිරිසිදු සිතං. නිවනට යොමු වූ සිතං. නිවීමට මිදීමට විමුක්තියට උපකාරක සිතක් වික්කිට්ටං වශයෙන්. ඉස්සෙල්ලා මහග්ගතංවා සිත්තං. මහග්ගතංවා සිත්තං කිව්වේ අර මානීය මහන් තත්වය මහග්ගත බව. අර අදිමානෙන් උච්චමානෙන් කටයුතු කරපු පුද්ගලයා. අර රාගය ද්වේෂය මෝහය නිසා තමයි මහග්ගත තත්වයට අර මේ මහන් තත්ව තත්වයට පත් වුනේ. දැන් අර රාග ද්වේෂ මෝහය සිටින් ඉවත් වීමත් සමග ආනපාන වඩිනකොට ඒ මහග්ගත සිත අමහග්ගතං වා චිත්තං වේ. අර මහන් තත්වය මහග්ගත බව මානීය අස්මිමානීය ක්‍රමානුකූලව හිතින් ඉවත් වෙනවා. ඒ නිසා අමහග්ගතං වා සිත්තං. මේ හැම පියවරකින්ම පියවර අටක් තියෙනවා. හිතේ අර සචිත්ත පරියෝදපනම් පූර්ණ වශයෙන් සිත පිරිසිදු බවට පත් වෙනවා. අර රාග බව, ද්වේෂ බව, මෝහ බවට මුල්ලු රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල හිතෙන් උදුරා දමන්නට සුදුසු තත්වයට හිත පිරිසිදු වෙනවා. ඊළඟට ඉස්සෙල්ලා සෞත්තරංවා චිත්තං. සෞත්තරංවා චිත්තං කිව්වේ අර දෙව් මිනිස් සැප, රජ සැප, සිටු සැප පැවැත්ම තුළින්ම ලබා ගැනීමට කැමති වූ ඒ සැප කම්සුව විඳින කැමති සිත සෞත්තරංවා චිත්තං. දැන් ඒ සැපවල හරයක් අත්‍යක් නැති බව තේරුම් ගත්තාම ඒවා හිතට එන මොහොතෙම ඒවෑන් ඉවත් වෙන. අනුත්තරංවා චිත්තං. ඒ සියලු සැප මේ නිත්‍ය නැහැ, සුඛ නැහැ, අත්ත නැහැ, ඒවටත් නොබැඳිය යුතුයි. ඒ අනුව අනුත්තරංවා චිත්තං. එතෙර වෙන සිතක් බවට, ලෝකෙන් එතෙර වෙන සිතක් බවට අර ලෝක අනුත්තර ලෝකෝත්තර සිතක්. ඊළඟට ඉස්සෙල්ලා සමාහිතංමා චිත්තං. සමතේටපත් වෙලා අර ධ්‍යාන ලැබලා සමාහිත සිතක් හැටියට හිත සමතය කරගෙන යම් සුවයක් ලෝකයේ තුලින්ම විඳින. දැන් ඒ සමතයත් නිත්‍ය සුඛ නැහැ, අත්ත නැහැ, ඒකෙනුත් මිදී නිදහස් වන සිත අසමාහිතංවා චිත්තං. අර සිත අසමාහිත තත්වයට පත් වෙනවා. ඉස්සෙල්ලා මෙතෙක් කල් ආනපාන සති සමාධිය වැඩුවේ මේ වැරදි දෙයින් මිදි නිදහස් වන පිරිසිදු චේතනාවෙන්. ඒක විමුත්තංවා චිත්තං. විමුත්තං කියන්නේ වැරදි දෙයින් වෙන් වී වැරද්දෙන් මිදි නිදහස් වෙන සිත. දැන් ඒ විතරාගී, විතදේශී, විතමෝහි වුණාට පස්සේ මුල් තුන ඉදිරුවට පස්සේ දැන් මිදි නිදහස් වෙන්නට දෙයක් ඉතුරු උනේ නැහැ. ඒ අනුව අවිමුත්තංවා චිත්තං. දැන් කිසිම දෙයක් අර රාගය, ద్వේෂය, මෝහය හිතෙන් එන්නේ නැහැ. මුල් තුන උදුරලා දාලා. ඒ නිසා අරහතුන් වහන්සේගේ සිත අවිමුත්තංවා චිත්තං. ඒ සිතට රාග, ద్వේෂ, මෝහ ඉවත් කරන්න එන්නේ නැහැ. මුල් නැති නිසා. රාග මුල, ద్వේෂ මුල, මෝහ මුල උදුරා සහ මුලින්ම නැවත ඒ කෙලෙස් නූපදින ආකාරයට සිත සචිත්ත පරියෝදපනං තත්වයෙන් පිරිසිදු කරගත්ත නිසා. මේක තමයි, මේක සිදු වෙනවා. මේක කවුරුවත් බලෙන් කරන්න ඕන කමක් නැහැ. කරන්න ඕන එකම දේ කායේ කායනුපස්සනාවේ ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් සමත විපස්සනා හැටියට යුගනද්දවත් වැඩීම. යුගනද්දව වඩනකොට මෙත්තානුස්සති අසුභානුස්සති සමතයට මරණානුස්සති බුද්ධානුස්සති මුල් උදුරා දැමීමට. ඒක තේරුම් ගන්න. එච්චරයි අදට, මෙච්චරයි කියන්න පුළුවන්. තව ඉතුරු වෙලා තියෙනවා ධම්මේසු ධම්ම අනුපස්සනාවේ පබ්බ පහක්. ඒක හෙට. දැන් ඊළඟට තව පැයක් විතර ඉතුරු වෙලා තියෙනවා. බැස්ස හයියෙන් මැස්සේ නැත්නම් ප්‍රශ්න කීපයක් අහන්න පුළුවන්.
අවසරයි අපේ ස්වාමීන් වහන්සේ, මට දැනගන්න ඕනේ සි හේතුක පටිසන්ධිය කියන්නේ මොකද්ද කියලා විස්තර කරලා ටිකක්.
මොකද්ද
සි හේතුක පටිසන්ධිය කියන එක?
ආ, ත්‍රි හේතුක
පටිසන්ධිය විස්තර කරලා දෙන්න.
ත්‍රි හේතුක පටිසන්ධිය කියන්නේ හේතු වල තුන් ආකාරය නිවැරදිව යථාභූත ඥාන දර්ශනයෙන් දැකීම. හේතු හෝති හීති තුනක් තියෙනවා. ලෝභ දේශ මෝහ තුන හේතු තුනක්. මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වෙන්නේ ලෝභ දේශ මෝහ. ලෝභ දේශ මෝහ තුන පැවැත්ම පවත්වාගෙන යන දේ හැටියට නිවැරදිව දැන ගැනීමත් අලෝභ අදේශ අමෝහ ලෝභය අත්හැරීම එන එන උපදින උපදින ලෝභය ද්වේෂය මෝහය අත්හැරීම අලෝභ අදේශ අමෝහය බවත්. මේ ලෝභ මුල ද්වේෂ මුල මෝහ මුල ලෝභ දේශ මෝහ අලුතෙන් නොඋපදින ආකාරයට ලෝභක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය කිරීම කළ හැකි කළ යුතුයි. මේ තුන ලෝභ අලෝභ ලෝභක්ඛය, ද්වේෂ අදේශ ද්වේෂක්ඛය, මෝහ අමෝහ මෝහක්ඛය මේ ත්‍රිපරිවර්තය, මේ ත්‍රි හේතුක හේතුවක ත්‍රිපරිවර්තය යථා පරිදි තේරුම් ගත්තොත් අන්න ඒ පුද්ගලයා ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ලබනවා. ඒ පුද්ගලයා නියත වශයෙන්ම මාර්ගය පසු කළ ඵලයකට එනවා. එතකොට ජාත සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය වරක් බණහලා ලබලා තියෙනවා. මේ ජීවිත කාලෙත් මේ ලෝභ දේශ මෝහ කියන්නේ පැවැත්ම, අලෝභ අදේශ අමෝහ කියන්නේ වැරදි දේ අත්හැරීම ඉවත් කිරීම, ලෝභක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය කියන්නේ ඒ ලෝභ උපදින, ද්වේෂ උපදින, මෝහ උපදින මුල් කපා ඉවත් කිරීම, උදුරා දැමීම බවත් තේරුම් ගත්තෝ. තාම උදුරා දාලා ඉවර නැහැ. උදුරා දැමිය හැකි උදුරා දැමිය යුතුයි, අත්හැරිය හැකි අත්හැරිය යුතුයි. මේ තුන වචන නාමයක්. මේ තුනම අත්ධර්ම නිරුක්ති හැටියට ප්‍රායෝගික වශයෙන් භාවිතයට ගන්න පුළුවන් වුණොත් දැනගත්තොත් තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා ති හේතුක ප්‍රතිසන්දියක් ලැබූ කෙනෙක් බවට පත්
සරයරි හිතුන් වහන්ස පෘථග්ජන සිත තුළ රෝද ගැසීම වේගෙන් ක්‍රියාත්මක වෙනවා. ඒම කරනකොට අපිට අස්සපස්ස කරන්න මතක් වෙනකොට අපි සමුදේ බිහි වෙලා ඉවරයි. උදේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට කාය සමාචාර සේවනය කිරීම එම වේගය ටිකක් නැවතීමට උපකාර වෙනවා.
ඒ වේගය ඒ තරම් වේගවත් වන නිසා තමයි අර අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන தত্ত্বය හිතට ඇති කරගත යුත්තේ. දැන් හැබැයි මේක අපි මේකේ තියෙන මේ යථා தত্ত্বය තේරුම් ගත්තට පස්සේ දැන් තරහක් එනවව ආපු බව තරහ අරගෙන විනාඩියකින් දෙකකින් තේරුම් ගත්තා. තරහ වැරදි බවත් තේරුම් ගත්තා. රාගයක් ආව බව රාගයෙන් ක්‍රියා කළ බව සංචේතනා පැවැත්වූ බව ක්‍රියා කළ බව තේරුම් ගත්තා. එහෙම තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් පරතරයක් තියෙනවා. දැන් ද්වේෂය අලුතෙන් ඉපදීමත් ද්වේෂය වැරදි බව තේරුම් අරගෙන ඒක ඉවත් කරන්න ඕන කියන තැන අතරේ පරතරයක් තියෙනවා. මේ පරතරය අපි ඇත්ත වශයෙන් දැන් අර පෘථග්ජන කාලේ විරුද්ධකාරයෙකුට තරහෙන් වෛරයෙන් ශාප කරන එක වරදක් හැටියට තේරුම් අරගෙන හිටියේ නැහැ. හිටියේ නැහැ. ඒක කරන්න ඕන දෙයක්. රාගයෙන් ප්‍රිය දෙයකට අර සංචේතනා පවත්වලා පිනව පිනව ආස්වාදනය කිරීම ඒක තමයි සාර. අර පෘථග්ජන කාලේ. හැබැයි දැන් දැන් දන්නවා අපි මොන විරුද්ධකාරයෙකුට වුණත් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කළාම අපේ හිතයි අවසානයේ කිලුටුවේ. රාගයෙන් අපි සම්බන්ධ වුණොත් බැඳුණොත් අපිටයි ඒ බර බය බැම්ම එන්නේ. දැන් ඒක දන්නවා. දැන් ඒක දැනීමම අර සම්මාදිට්ඨියට පත්වීමට උපකාර වෙනවා. ඊට පස්සේ මේ පරතරය අපි ටිකෙන් ටික අඩු කරගෙන යනවා. ඒක මොහොතක එන වේගයෙන්ම ආපහු යන ආන පාන කරන තත්වයට පුරුද්දක් පුහුණුවක් ලැබෙනවා. ඒකයි දවස් 7න් කරගන්න පුළුවන් දෙයට බුදුහාමුදුරුව අවුරුදු 7ක් උපරිම ඉඳලු. හැබැයි සමහර කෙනෙකුට මාසෙන් දෙකෙන් කරගන්නත් පුළුවන්. අවුරුද්දෙන් කරගන්නත් පුළුවන්. තමන්ට අවුරුදු දෙකක් තුනක් යනවා නම් නැවත නැවත අර තරහ එනවා නම් සංකාර කරනවා නම් රාගය එනවා නම් සංකාර කරනවා නම් කාගේද වරද? වෙන කාගේවත් වරදක් නෙමෙයි. කාටද පාඩුව? කාටද අපාය යන්න වෙන්නේ? කාටද අපහසුවකට අමාරුවකටපත් වෙන්නේ? තමන්. ඉතින් ඒක නිසා අර විඥාණයට වහල් වෙලා හැඟීමට හිතට වහල් වෙලා මේ වගේ වැරදි දේවල් මොන තරම් වේගයකින් ආවත් අපි ඒක බොහොම අපි තේරුම් අරගෙන අර කායකානුපස්සනාව ආනපාන සති සමාධියේ පීඩා කටයුතු කිරීම නිරතුරුවම පුළුවන් හැම අවස්ථාවකම කළ යුතුයි කරන්න ඕන.
ගෞරවණීය අරහතුන් වහන්ස චිත්තානුපස්සනාව වැඩිීමේදී යුගනන්දයන්
වැරදි වචනයක් කිව්වා.
චිත්තානුපස්සනා භාවනාව
වැරදි වචනේ. චිත්තේ
චිත්තානුපස්සනා භාවනාව
කායේ කාය අනුපස්සනාව කියන වචනේ පූර්ණ වශයෙන් නොකිව්වොත් වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේසු
ධම්මානුපස්සන.
මේක හරියට වචනවත් අඩු ගානේ කියවන්න පුළුවන්කම තියෙන. ඒකේ ලොකු ගැඹුරු අර්ථයක් ධර්මයක් තියෙනවා. ඉතින් මොකද්ද චිත්තේ චිත්තානුපස්සනාව?
චිත්තේ චිත්තානුපස්සනාව භාවනාව වැඩි වෙනදී යුගනද්ද භාවනාව වඩන ආකාරය තව චුට්ටක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ.
අර තරහක් ආපු වෙලාවට මෙත්තානුස්සතිය වඩලා මරණානුස්සතිය අනිච්ච දුක්ඛානත් වඩලා නිච්ච සුඛාත් ඉවත් කළාම අර තරහ නිබ්බිදා වෙනවා. එතකොට මොකද වෙන්නේ? හිත වීතරාගී වෙනවා. වීතදේශී වෙනවා. විතමෝහි වෙනවා. ඒක තමයි සිතේ ඇති වෙන පිරිසිදු බව. එතකොට ආනපාන සති සමාධිය අර මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති හැටියට අනුස්සති හතරකින් වඩන්නේ ආනපාන සති සමාධියමයි. යුගනද්දවමයි. ඒ අනුව කායකානුපස්සනාවෙන් පටන් අරගෙන වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාවත් ධම්මේසු ධම්මානුපස්සනාවත් ඉබේම වෙනවා. කරන්න ඕන එකම වැඩේ ආනපාන සති සමාධිය නිවැරදිව යුගනද්දව ප්‍රායෝගිකව ඒ වෙලාවට වඩන එක. ඒක දැන් අපි මේ චිත්තේ චිත්තානුපස්සනාවේදී අපිට කරන්න දෙයක් ඇත්තෙම නැහැ. හැබැයි තමන් තුළ ඇතිවන වෙනස දැනගන්න අවශ්‍යයි. වේදනාසු වේදනානුපස්සනාවෙත් අපිට කරන්න දෙයක් නැහැ. දැනගන්න දෙයක් තියෙනවා. ධම්මේසු ධම්මානුපස්සනාවෙත් අපිට විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. තියෙන්නේ අපි තුළ ඇතිවන වෙනස නිවැරදිව දැනගන්න. හැබැයි කායේ කායානුපස්සනාවේ අපිට කරන්න දෙයක් තියෙනවා. ඒ කරන්න තියෙන දේ තමයි ආන පාන සති සමාධි භාවනාව යුගනද්දව සමත විපස්සනා හැටියට මෙත්තානුස්සති අසුභානුස්සති සමත හැටියටත් මරණානුස්සති බුද්ධානුස්සති විපස්සනා හැටියටත් ආනපාන සති සමාධිය වැඩි. ඒ මොන මෙත්තානුස්සතිය වැඩුවත් ආනපාන සති සමාධිය වැඩි වෙනවා. අසුභානුස්සතිය වැඩුවත් ආනපාන සති සමාධිය වැඩි වෙනවා. මරණානුස්සතිය වැඩුවත් අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්සනා කළ අනිත්‍ය සුඛාත් ඉවත් කිරීම ආනපාන සති සමාධිය. බුද්ධානුස්සතිය වැඩුවත් ආනපාන සති සමාධිය පූර්ණ වෙනවා. ඒ වගේම ත්‍යාගානුස්සති, සීලානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, දුවතා අනුස්සති, අනුස්සති 10ක් තියෙනවා. 10න් බුදුහාමුදුරුව 4ක් වැඩගත් කොට චතුරාරක්කා හැටියට නිවන් මඟට උපකාර වන නියත ධර්මතාවයන් හැටියට පෙන්වා දුන්නා. අනුස්සති 10න් 4ක්. 4 තමයි සමත 2යි මෙත්තානුස්සති අසුභානුස්සති 2ම සමත අනුස්සති මරණානුස්සති බුද්ධානුස්සති 2ම අර විපස්සනා විපස්සනා විපස්සීටි යන වෙන්කර කර මුල උදුරන්නට උපකාර වෙනවා. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල හිතෙන් උදුරා දමන්නට උපකාර වෙන්නේ මරණානුස්සති බුද්ධානුස්සති. මේක නිවැරදිව යුගනද්දව එකටම කරන්න ඕන.
ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
දරු අරහත් සම්මාංශ ධාතු මානසිකාරය මේ කරන ආකාරය උදාහරණයක් සහිතව විස්තර කරලා දෙන්න.
දැන් අපි හිතමු ඔයාගේ හිතට වේගයක් ආවා මොකක් හරි උපාදානය කරගන්න මොකක් හරි ලස්සන දෙයක්. අපි හිතමුකෝ ෂර්ට් එකක් කියලා හොඳ ලස්සන කඩේක ෂර්ට් එකක් තියෙනවා. මේ ෂර්ට් එකේ තියෙන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඌජා. මේ ෂර්ට් එක අපිට අපි ඒ ෂර්ට් එක අවශ්‍ය වෙලාවක නම් මගුල් ගෙදරක යන්න හරි මරණ ගෙදර කියන්න හරි නම් ඊට ගැලපෙන ෂර්ට් එකක් ගත්තට කමක් නැහැ. මෙහෙම කඩේක ෂර්ට් එකක් තියෙනවා, එක්ක වෙන කෙනෙක් ඒ වගේ ෂර්ට් එකක් ඇඳලා යනවා. මටත් ඒ වගේ ෂර්ට් එකක් ගන්න ඕනේ කියලා අනවශ්‍ය වෙලාවක ඒක පිනවා පිනවා ආස්වාදනය කළොත් අර වේගයක් වේදනාවක් සංකාරයක් සිද්ධ වෙනවා. ඒ වගේ වෙලාවට මේ ෂර්ට් එකේ තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන ධාතු හතර. මේකේ තියෙන්නේ ෂර්ට් එකක් නෙමේ, ආපෝ තේජෝ ආයෝ පඨවි හතර. මේක දිරල යනවා. මේක අපිට කැමති දේ දිගටම පවත්වන්න බෑ. මේක නිච්ච නෑ, මේක සුඛ නෑ, මේක අර්ථ නෑ. මේක මට ඕන විදිහට මගේ කැමැත්ත අනුව මේ ෂර්ට් එක මුළු ජීවිත කාලයම පවත්වන්න බෑ. නිච්ච නෑ, අනිච්චයි. මේක බැරි වෙලාවත් මේ ෂර්ට් එක ගත්ත අරගෙනම අරගත්ත ගමන් බැලුවහම මොකක් හරි ඉරිලා තියෙනවා නම් ඒක දුකට හේතුව. ඒක සුඛ නෑ. මේක කවුරු හරි හොරකම් කරගෙන ගියොත් මේක විපරිණාමයටපත් වෙනවා, වෙනස් වෙනවා. මට කියලා පවත්වන්න බෑ. ඒ නිසා ධාතු මනසිකාර පම්පය සියලුම ද්‍රව්‍ය වස්තු වලට සහ පුද්ගලයන්ට අදාළයි. ඒ නිසා සියලුම පුද්ගලයොත් ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් මේ කර්ජකය සකස් වෙලා තියෙනවා. සියලුම ද්‍රව්‍ය වස්තුත් ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් සකස් වෙලා තියෙනවා. අපි කන කෑමක් වුණත් ආපෝ තේජෝ වායෝ පඨවි හතර. ඒක නිසා මේ ආපෝ තේජෝ ආයෝ පඨවි හතර අපිට අපේ කැමැත්ත අනුව උපාදානය කරගෙන කැමැත්ත අනුව නිච්චසේ සුඛසේ අත්ථසේ පවත්වන්න නවත්වන්න පුළුවන්කමක් නැති බව, නොහැකි බව ධාතු මනසිකාරය අනුපස්සනා කළාම තේරෙනවා. හැබැයි මේ පංචස්කන්ධය තුල තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල රූප කොටස තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි හතර. වෙන මොකක්වත් නෙමෙයි. අර නාම කොටස තමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තියෙන්නේ. අපි අර වේදනා සංඥා චේතනා මනසිකාර කරන්නේ මේ රූප වල ධාතු මනසිකාරය අපිට පටික්කුලක මනසිකාරය නොකර නිසා, නොකරන නිසා. මේක කළාට පස්සේ මේ වේගයක් වේදනාවක් අර වේදනා සංඥා චේතනා පස මනසිකාර අලුතෙන් ආමිෂයක් ඇටියට උපාදානය කරගන්න සුදුසු නොවන බව අනිසිතෝච විහරති නච කිංචි ලෝකයේ උපාදියට කියන එක පසක් කොට තේරුම් ගන්නවා දකින්න.
ගරු අරහතුන් වහන්සේට දීර්ඝායුෂය.
අවසරයි ගරු අරහතුන් වහන්ස, වහන්සේ දේශනා කරපු මේ සීළු පබ්බ අවසානයේ තියෙනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊට පස්සේ අපෝ මේ දෙකම එකතු කළා සමුදය වය ධම්මා අනුපස්සීවා කායස්මින් විහෙරති කියලා.
ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. අතනත් අර ගෑනු ළමෙක් ඇහුවානේ එක පාට වේගයක් එනවා කියලා. ඒ වේගයක් ආවොත් සංකාරයක් කළොත් සමුදය බිහි වෙනවා. දැන් සමුදය බිහි වුණාට පස්සේ තරහ ඇහිලා තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් සම්බන්ධතාවයක් ද්වේෂයෙන් ද්වේෂයක් ඇති වුණාට පස්සේ අපිට ඒක දැන් අපි ඒකට අපි ඒක අයින් කරන්න උත්සාහ කර ගැනීම නිරර්ථකයි. ඒක වය ධම්මාව. ඒ සමුදය වුණාට පස්සේ ඒක ධර්මතාවයෙන් ඉබේටම දවස් 7කින් වැය වෙලා ඉවර වෙනවා. ඒක නිසා දැන් සමුදය වුණොත් ඒ කියන්නේ තරහිනුත් සමුදය වෙනවා, රාගිනුත් සමුදය වෙනවා, මෝහිනුත් සමුදය වෙනවා. එහෙම සමුදය වුණොත් අපි ඒ අතීතයට ගිය අහෝසින් අතීත මද්දාන ඒවට දැන් අපි ඒව නැති කරන්න උත්සාහ ගත යුතු නැහැ. වැඩක් නැහැ. නිරර්ථක උත්සාහයක්. ඒක සමුදය ධම්මාව වුණොත් වය ධම්මා වෙනවා දවස් 7කදී. දැන් අපි කරන්න ඕන මින් ඉදිරියට සමුදය අනුත්පාද නිරෝධයෙන් නිරෝධ කිරීම. සමුදය නිරෝධ කිරීම. ඉතින් ඒක නිසා සමුදය වුණාට පස්සේ ඒකේ ධර්මතාවය තමයි සමුදය ධම්මාව වය ධම්මා. සමුදය වය ධම්මා. ඒක දෙකම සිද්ධ වෙනවා. ඒක තේරුම් ගත්තට පස්සේ සමුදය බිහි වුණොත් දැන් තරහ ඇවිල්ලා තරහෙන් කටයුතු කළොත් සම්බන්ධතාවයක් ඇති වුණා. දැන් ඒක අපි අතීතයට ගිය එක දැන් අපිට වෙනස් කරන්න බෑ. දැන් අපි කරන්න ඕනේ මින් මතුවට තරහ නොයන සමුදය බිහි නොවන ආකාරයට අපි හැසිරෙන්න. අනුසය බිහි නොවන ආකාරය. අර සමුදය බිහි වුණොත් තව දවස් 7ක් විඥාණයට ආහාර තියෙනවා. තව දවස් 7ක් අපේ නිවන ප්‍රමාද වෙනවා. අපේ නිවීම ප්‍රමාද වෙනවා. ඒකයි තේරුම් ගන්න.
වහන්සේට දීර්ඝාෂය. ගරු රහතුන් වහන්සේ
රාගය නැතිකරන්න තියෙන එකම ක්‍රමය අසුබයද අසුබ භාවනාවද ඒක ගැන පොඩ්ඩක් වචනයක් කියන්න අසුබ භාවනාව කරන්නේ.
අසුබානුස්සතිය වැඩිමත් ත්‍යාගානුස්සතිය වැඩිමත් ද්වතානුස්සතිය වැඩිමත් ආනපාන සති සමාධිය වැඩිමත් මේ සියලු දේ අනුස්සති වැඩිම රාගය ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපිට මේ අසුභානුස්සතිය තමයි පූර්ණ වෙන්නේ ඔය මොනවා වැදුවත්. ත්‍යාගානුස්සතිය කියන්නේ අත්හැරීම. ත්‍යාග කියන්නේ අත්හැරීම. අර ප්‍රියමනාපදී උපාදානය කරගන්න යන අවස්ථාවේදී ඒක අත්හැරීම නාතයි නොවැල්ම නාතයි මිදීම නාතයි ත්‍යාගානුස්සතිය වඩන්න පුළුවන්. මේ අසුභානුස්සතිය වැඩිමෙන් වෙන්නේ අර සුභ බව සුන්දර බව සුන්දර බව අත්හැරීම. සුන්දර කියන්නේ මොකද? දර සුන් වුණාම මොනවද මතුවෙන්නේ? ගින්දර. ගින්දර ගිනි ගන්න එක නවත්තන්න පුළුවන් වෙන්නේ අසුභානුස්සතිය වැඩි වීම. ඒ නිසා අපි අර සුභ බව සුන්දර බව එහෙම නැත්නම් රාගයෙන් ප්‍රියමනාපදී ඇතුළට ගත්තොත් ඇතුලේ ගිනි 10ක් සකස් වෙනවා. ඒ ගින්නෙන් තමයි ඊට පස්සේ දැවෙන්නේ තැවෙන්නේ පිලිස්සෙන්නේ පිච්චෙන්නේ පීඩණයට කම්පණයට චලනයට වේගයට පත් වෙන්නේ. අසුභානුස්සතිය වැඩුවොත් අපි අර සුන්දර දේ සුභ දේ අසුභය දැක්කා. ඒ නිසා සුභ බව අත්හැරියා. සුන්දර බව අත්හැරියා. ඇතුළට ගත්තේ නැහැ. ඒ නිසා ඒක හැබැයි සමත ඒ සුභ බව සුන්දර බව නැවත නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තමන් තුළ තිබුණු නිසයි ඒ සුභ බව සුන්දර බව යලි යලි හිතේ මතුවේ. ඒ නිසා සුභ බව සුන්දර බව අසුභානුස්සතිය වඩලා සුභ බව සුන්දර බව අත්හැරලා ඒ මොහොතම ඒ සමාගාමීවම ඒ සමගම යුගනද්දව අනිත්‍ය දුකානත් අනුපස්සනා කරලා ඒ නිත්‍ය වූ සුඛ වූ අර්ථ වූ සුභ බව සුන්දර බව හිතෙන් නිබ්බිදා කරන්න ඕන. නිබ්බිදා වුණොත් ඉන් පසුව අර ගින්දර දස ගින්දර අධ්‍යාත්මය තුළ ඇතුළාන්තය තුළ සකස් වෙන්නේ නැහැ. නිබ්බිදා වුණොත් ඒක තමයි. ඒ නිසා දැන් මේ බොහෝ කර්මස්ථාන බුදුහාමුදුරුවෝ නෑ. බුදුහාමුදුරුවෝ දුන්නේ අනුස්සති 10ක් පමණක්මයි. හැබැයි අනුස්සති 10ම වඩනකොට ආනපාන සති සමාධිය වැඩිනවා. ආනපාන සති සමාධිය වඩනකොට අනුස්සති සියලු අනුස්සති පූර්ණ වෙනවා. ඒකයි වැදගත්. අනුපස්සන 4ම පූර්ණේ වෙන්නේ ආනපාන සති සමාධිය වැඩිමෙන්. ඒ අනුව බුදුහා මුදුරුවම බුද්ධ දේශනාවෙම කිව්වා අයං ඒකායනු මේ පිට 40 වෙනි පිටේ පැහැදිලිව තියෙනවා. හොඳට බලන්න පොතේ ဒုတိය භික්ඛු සූත්‍රයේ 40 වෙනි පිටේ තියෙනවා. ඔය ဒုတိය භික්ඛු සූත්‍රයේ තියෙනවා පැහැදිලිවම මෙන්න මෙහෙම කියලා. ආනපානසති සමාධි භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණ. මේ මම කියන දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවම එදා සියලු සිවණක් පිරිසමතා කිව්වා ආනපානසති සමාධි භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණතු. ආනපානසති සමාධි භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ සත්ත බොජ්ජංගේ පරිපූර්ණතු. ආනපානසති සමාධි භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ද්වින්නම් පලානම් අධිගතා මේ ditta dhamma vedaniya වශයෙන්ම මේ පැවැත්ම තුලදිම ද්වින්නම් පලානම් අධිගතා හෝති පඤ්ඤා විමුක්තිං අධිගතා හෝති. අරහත් ඵලයටම පත්වෙන්න උපකාර වන එකම භාවනාව හැටියට බුදුහාමුදුරුවම කිව්වා ඒක ධම්මෝ භාවිතා බහුලීක. භාවනාව කියන එකට කියලා තියෙන භාවිතා බහුලීකතෝ. භාවිතා බහුලීකතෝ කියන්නේ භාවනාව. ඒක නිසා ආනපාන සති සමාධිය තමයි භාවිතය කරන්න ඕන එකම දේ. හැබැයි ආනපාන සති සමාධිය කියන්නේ හුලං ඇදීම පිට කිරීම, හුස්ම ගැනීම පිට කිරීම, වායෝ කසිනේ නෙමෙයි. වඩපිම්බීම හැකිලීම නෙමෙයි. කසින පිරියම් කිරීම නෙමෙයි. අස්සපස්ස කියන්නේ සබ්බ පාප පස්ස කුසල අස්ස. ඒක අස්සපස්ස. ඒක ආනපාන. ඒ නිසා තරහක් ආපු වෙලාවට තරහ අයින් කළා මෛත්‍රී සිතක් මෙත්‍රිතක් ඇති කර ගැනීම ආනපාන සති සමාධිය මෙත්තානුස්සතිය. රාග සිතක් ඇති වුණාම සුන්දර බවක් ප්‍රියමනාප බවට ඇලෙන්න යනකොට අසුභානුස්සතිය වඩලා හිතේ නිකාමලාභී තත්වය, නෙක්ඛම්ම තත්වය ඇති කර ගැනීම අසුභානුස්සතිය වඩලා හිත පිරිසිදු කර ගැනීම. ඒ වගේම ඒ ද්වේෂය හෝ රාගය හෝ අලුතෙන් නැවත නැවත යලි යලිත් එන්නේ ඒක නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තමන්ගේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මුල් බැහැගෙන තියෙන අස්මිමානය හැටියට. ඒ නිසා මේ අනිච්ච අනුපස්සනා කරයුත්තේ අර මුල නිච්ච මුල උදුරන්න. දුක්ඛ අනුපස්සනා කළයුත්තේ අර රාගමුල සුඛමුල උදුරන්න. අනත්ත අනුපස්සනා කළයුත්තේ මේක විපරිණාම ධම්මයේ තේරුම් අරගෙන අත්ත භාව අත්තංගමාය අත්තංගමාය තත්වයට පත් වෙන. අත්ත භවෙන් සහ මුලින් සදාටම මිදී නිදහස් වෙන. ඉතින් ඒක නිසා මේක අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කළයුත්තේ නිත්‍ය සුඛ අත්ත හිතෙන් උදුරලා දාලා ඒ රාගයට ද්වේෂයට මෝහයට නිබ්බිදාවෙන් නොබැඳෙන්න. දැන් නිබ්බිදා කියන්නේ ත්‍රිපිටකේ දාලා තියෙන පරිවර්තකයෝ මොකද්ද? කලකිරීම. කලකිරීම කියන වචනේ අට්ඨය නිබ්බිදාය කියන එකේ නැහැ. නිබ්බිදාය කියන්නේ මේ බැඳෙන්නට යන, සම්බන්ධ වෙන්නට යන ප්‍රියමනාපයෙන් නිදහස් වීම, බැම්මෙන් මිදී නිදහස් වීම නිබ්බිදාය. ඒක මිසක් කලකිරීමක් නෙමෙයි. කලකිරීම කියන එක වැරදි පරිවර්තකයෝ දාපු වැරදි වචනයක්. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුපස්සනා කළ යුත්තේ නිත්‍ය සුඛ අත්ථ හිතේ ඇතිවන නිත්‍ය සුඛ අත්ථ ඉවත් කරන්න. මේක අර අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නිත්‍යයි සුඛයි ආත්මයි කරන්න අද පරිවර්තකයෝ වැරදියට වචන හරඹයක් දාලා තියෙනවා. ඒ නිසා මේක හරයක් නැති, අර්ථයක් නැති, කළ නොහැකි දෙයක් බවට පත් වුණා. හරියට අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුන වැරදි පරිවර්තන ගත්ත ගමන් මේක හරියට අපි අර නිත්‍ය වශයෙන්ම හයවස හයට ඉර බහින එක අපි භාවනා කළා මේක අනිත්‍යයි අනිත්‍යයි කියලා ඉර බහින එක නවත්තන්න හදනවා වගේ නොකළ යුතු නිරර්ථක ක්‍රියාවක්. හැබැයි මේ නිත්‍ය වෙන්නේ ඉච්ඡ. ඉච්ඡ කියන්නේ තමන්ගේ හිතේ යමක් කෙරෙහි ඇති වූ කැමැත්ත, ප්‍රියමනාප බව. එතකොට මේ අනිත්‍යානුපස්සනා කළා නිත්‍යයෙන් කරනවා කියන්නේ තමන්ගේ හිතේ මේ ප්‍රියමනාප භවින් යමක් කෙරෙහි ඇති වූ ප්‍රිය තත්වය හෝ අප්‍රිය තත්වය හෝ නිත්‍යසේ මුල් බැහැගෙන තියෙනවා. ඒ ප්‍රිය අප්‍රිය බව හිතෙන් උදුරා දමන්නට එමනනම් පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤා තන්ති කරන්නටයි අනිත්‍ය දුක්ඛ අනාත්ත අනුපස්සනා කළා නිත්‍ය සුඛාත්ත හිතෙන් උදුරා දාන. ඒ නිසා දැන් මේ පරිවර්තකය තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන එකේ හරයක් අට්ඨයක් ධර්මයක් තේරුම් නොගෙන මේ වැරදියට පරිවර්තනය කළා සිංහලට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. වචන තුනම සහ මුලින්ම ධර්මය ආචින්න දේශනාව විකෘති කිරීම. ආනන්තරිය පාප කර්මයක් වන සංඝ බේදයක් වන වැරදි වැඩක්. නිසා මේවා ටිකක් බලවත් දේවල්. මේ බුද්ධ භාෂිතය ඒ එක එක අයට ඕන විදිහට සිංහලට පරිවර්තනය කළාම මෙහෙමයි, මාගදී භාෂාව මෙහෙමයි කිව්වට සමාවක් නැහැ. ඒ නිසා මාගදී භාෂාව මේ වගේ පදපරම විදිහට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පරිවර්තනය කළ ගමන් සිංහල මිනිසුන්ගේ, ඔබ හැමගේ අතීත මුතුන් මිත්තන්ගේ, මෞදේ මෞපියන්ගේ සියලු දෙනාගේ අතීතේ මහන වූ පරම්පරා ගණනක හාමුදුරුවන්ගේ නිවන එක පුද්ගලයෙක් වැරදි වචනයක් පරිවර්තනය කරලා වැරදියට කියාදීලා නිවන වැහුවා. ඒක ආනන්තරිය පාප කර්ම. ඉතින් ඒක නිසා මේ වචනේ හරියට තිබුණා නම්, තේරුම් කරලා දුන්නා නම් මේ ඉච්ඡ පටිච්ච වීම නිසායි අභිච්ඡ එන්නේ, ඒ අනුවයි නිච්ච වෙන්නේ. මේක තේරුම් කරලා දුන්නා නම් මේ ඉච්ඡ නිච්ච වෙන බව, නිච්ච අනිච්ච කළ යුතු බව තේරුම් ගන්නවා. නමුත් දැන් අනිත්‍ය කියන වැරදි වචනයක් භාවිතයට අරගෙන ධර්මයේ විකෘති කරලා නිවන වහගෙන තියෙනවා. නිවන වැහුවේ ඒ පරිවර්තනය කළ පුද්ගලයාගේ නිවන විතරක් නෙමෙයි වැහුවේ, අද ඔය පිරිවෙන් වල බෞද්ධ පාලි විශ්වවිද්‍යාලවල බුද්ධ ශාวก ධර්ම පීඨයේ ඉගෙන ගන්න සාමණේර හාමුදුරුවන්ගේ ඉස්කෝලවල දහම් පාසල්වල ඉගෙන ගන්න ගිහි පැවිදි සියලු දෙනාගේ නිවන වහන්නට නිවන නොලබන්නට හේතුව තමයි මේ අටක්කරා තීනපදා විකුත්ති කියලා වෙනස් අට්ඨයක් ධර්මයක් බුද්ධ භාෂිතය හැටියට අලපිටයක් අභාෂිතයක් ලෝකයට ලියා දැන්වීම කියා ප්‍රකාශ කිරීම. එනිසා අද වුණත් යම් කෙනෙක් මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ තියෙන අට්ඨක්කරා තීනපදා අනිච්ච දුක්ඛ අනාත්ත අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිංහලට පරිවර්තනය කළා කියලා කිව්වනම් ඒ බුද්ධ භාෂිතේ ලපිටය විකුත්ති කළා නිවන පහනවා. එනිසා දැන් අතීතයේ මේ රටේ ඔය ආච්චිලා කිව්වේ අනේ අනිච්චං කිව්වේ මොකද? අනේ අනිච්චං හරියට කියලා තියෙනවා. නමුත් ඕක පරිවර්තනය කරලා පස්සේ කාලෙක වැරදියට මේ අනිත්‍යයි නිත්‍යයි අනිත්‍යයි කියන වචන දෙකක් ආවා. ආත්මයි අනාත්මයි කියන වැරදි එකක් ආවා. හතරම හයම වැරදි. සහ මුලින්ම හයම වැරදි.
අවසරයි ආරාතුන් වහන්සේ. අපේ මේ හෙළබිමේ එදත් අදත් බොහෝ පිරිසක් මේ කුසි කර්මය ආශ්‍රිතව රැකියාවල් නිරත වෙනවා. මමත් ඒ වගේ කෙනෙක්. ඉතින් මේ රැකියාවල නිරත වෙන වෙලා අවස්ථාවලදී අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව බොහෝ සතුන්ගේ ප්‍රාණ අහිමි වෙනවා. ඒ වගේම ඒගොල්ලෝ හිංසාවට පීඩාවට ලක් වෙනවා. ඉතින් ඒ තුල අපට කර්මපතයක් සකස් වෙනවාද? ඒ අවම කරගන්නට නම් අපි
දැන් 1962 පෙර මේ රටේ කෘමිනාශක ගැහුවද? කෘෂි අර වල්නාශක ගැහුවද? රසායනික පොර දැම්මද? දැම්මේ නැහැ. 62 මේ ග්‍රීන් රෙවොලූෂන් කියන විප්ලවයක් ආවා. ඒක නිසා මේක අර සීමා සහිත ලියද්දෙන් 100%ක්ම අර අස්වැන්න තමන්ට ගෙඩිය පිටින් උපාදානය කරගන්න ඕන වුණා. ඒක නිසා තණ්හාවක් ඇති වුණා. දැන් ඉස්සර මිනිස්සු ලදදීන් සතුටු වෙලා කෘමිනාශක ගැහුවේ නැහැ. වල්නාශක ගැහුවේ නැහැ තනකොළ මරන්න. බීජගාම භූතගාම සමාරම්භා කළේ නැහැ. ඒ වගේම රසායනික බෝර දැම්මේ නැහැ. අර මැරිච්ච හරක්ගේ ඇටකටු දැම්මේ. එක්ක කොළ පෝර පිදුරු පෝර දැම්මේ. ඒ වගේම ඒ කුඹුරු වැපුරුව ඒ පරම්පරාවේ අතීත අය බොහොම හොඳ මේ හාල් වර්ග ඔය පච්චමෙරු මාල් ඒ වගේ මේ නොයෙකුත් පැරණි වී වර්ග හදාගත්ත. ඒවෑන් සියලු රෝග ඔදි වැඩියාවය මෙව සියලු දේ නැති කරන. ඒ වගේම ඒ පැරණි ගොවියෝ කුඹුරක් වැපුරුවාම අර පොඩි කෑල්ලක් කුරුල්ලන්ටත් වෙන් කළා. කැපුයි නෑ. අද ගහත්තිය 60ක්වත් ඉතුරු කරන්න. අනිපාර අර සත්තුන්වත් කෘමි දැන් අනිපාර ඔය බිමේ ඔය වගා බිමේ ඉන්නවා පොළවේ පොළව සාරවත් කරන කෘමීන් ඔය ගැඩවිල්ල වගේ අය පොළව සාරවත් කරන අය හඳුනාගෙන තියෙනවා. බොහොම රහසක් ඉන්නවා. ඒ වගේම අර වගාවට හානි කරන අය ඉන්නේ එක්කෙනා ඉන්නේ නැයි තුන් දෙනා. නමුත් පොළොව සාරවත් කරන ගණනාවක් 14ක් හඳුනාගෙන තියෙනවා. අර කෘමිනාශක කෘෂි රසායන පොහොර රසායනික පොහොර දැම්මහම මොකද වෙන්නේ? අර හොඳ නරක දෙකොල්ලම සමූල ඝාතනය වෙනවා. දැන් ඊගාවට අර ස්වාභාවිකව පස පොහොරවත් කරන්න සකස් කරමින් සිටිය අර කෘමීන් මාළුවන් අර කුඹුරෙන් ඉවත් වුණා. දැන් අර පොහොර දාන්න මොනයි නැන්නම් ගහක් හැදෙන්න. ඒ තත්ත්වයට අපි පොළව නිසරු කළා කියන. ස්වාභාවිකව ඒ පොළවේ ඇති වූ ස්වාභාවික පොහොර සකස් කිරීම දැන් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් පාර දැන් මිනිසු කම්මැලි හින්දා කොළ පොහොර පිදුරු පොහොර මේ වගේ දේවල් දාන්නෙත් නැහැ. ඒක නිසා අද කෘෂිකර්මයේ බලන්නේ කොමාරි ඔක්කොම අද කොමාරි වේද ගැව්වා හෙට හැව අනිද වැපුරුවා. ඒකයි අද කෘෂිකර්ම. එදා හැම නෙමෙයි. එදා හාලා හොඳට තැම්බෙන්න ඇරිය. වතුර බැලලා සුමානයක් ගියාට පස්සේ දෙවෙනි හීයහුව අර පස් පිරලීම කළේ. ඊට පස්සේ සුමාන තුනක් ඇතුළත තමයි බිම් සකස් කරලා වැපුරුවේ. අද එහෙම නෙමෙයි දවස් 3යි නැත්නම් 4යි. මේක මිනිස්සුන්ගේ තියෙන අර වේගයේ වේදනාභාවයේ නැවත. ඒක නිසා දැන් මේ වගාව අදටත් කරන්න පුළුවන් යහපත් ආකාරයට කෘමිනාශක කෘෂි රසායන දැන් ආණ්ඩුවෙම තහනම් කළා. දැන් ආණ්ඩුවෙම ඔය ග්ලයිකොසයිට් එහෙම තහනම් කළා. ඒවා වල්නාශක කෘමිනාශක කෘෂි රසායන සියලු දේට මුල්ුනේ ඔය වගේ වැරදි අර රසායනික කම්පැනි වල මිනිස්සුන්ගේ ව්‍යාපාර. ඒවා මේ බටහිර ලෝකේ ඔය 1960න් පස්සේ ග්‍රීන් රෙවොලූෂන් එක නිසා ඇති වුණු වැරදි දේවල්. ඒවන් අර සංවර්ධනය කියන එක තාවකාලිකව ඇති වුණාට විනාශය අති උපරිම තත්වයෙන් එනවා. දැන් ඔය කුඹුරට අපි රසායනික පොහොර ගහනවා, කෘමිනාශක ගහනවා, වල්නාශක ගහනවා. මේවා තියෙනවා පොළවට හෝ ජලයට හෝ වාතයට හෝ ඉරේලියට හෝ දිරවන් නැති උරා ගන්න නැති කොටසක්. කොටසක් ඉතුරු වෙනවා. මේ කොටස අර වැවේ ගිහිල්ලා එක්කහු වෙනවා, ගොඩ ගැහෙනවා, තැන්පත් වෙනවා. දැන් වැවේ මාළු ඔය කොටස් කන්නේ. දැන් වැවේ මාළු කෑවහම වැවේ අර කෙකටිය මල් කෑවහම වැවේ නිලුන් අල කෑවහම මොකද වෙන්නේ? වකුගඩු රෝග සියල්ලට මුල ඕක. අර කෘෂි රසායන දිරවන්න තියව ගිහිල්ලා මේ ශරීරය තුලත් රැඳෙනවා. එතකොට දැන් මේ අවුරුදු 65 විතර ඉඳන් 70 ඉඳන් තමයි 65 70 ඉඳන් තමයි නියම වශයෙන්ම මේ කෘෂි රසායන කෘමිනාශක රසායනික පොහොර ලංකාවට ආවේ. බහුල වශයෙන්ම ආවේ දැන් අවුරුදු 45ක් විතර මේවා දැම්මා. ඔය සියලු දේවල් දැන් වැව්වල පොළවේ දිරන්නේ නැතුව තැන්පත් වෙනවා. දැන් ඕවා තමයි අපි කන්නේ බොහෝ දුරට. අපි වතුර බිව්වත් වැවෙන් ඔයන් කොටසක් එනවා. මාළු කෑවත් වැවේ අර මාළු නෙළුම් අල කෑවත් වැවේ කෙකටිය කෑවත් අර කොටසක් එනවා. ඒවා විස, ඒවා වස. ඒවෙන් තමන්ගේ වකුගඩුව නරක් වෙනවා. මේ වකුගඩු රෝගයට මුල ඔය ඒ අවුරුදු 40කට 30කට ඉස්සෙල්ලා, ඒ වගේම ඔය 10කට 15කට ඉස්සෙල්ලා බහුලව ඔය රසායනික පොහොර බොහොම බහුලව භාවිත කළා. මිනිස්සු හිතුවා අර අස්වැන්න අක්‍රේට මුසල් 60ක් 70ක් අරගෙන සෑහුනේ නැහැ. 200ක් කරගන්න දැම්මා උපරිම මට්ටමට ඔය දේවල් වල්නාශක කෘමිනාශක රසායනික ඒවා ප්‍රතිඵලය දැන් හේතුඵල වේවා මේවත් හේතුඵල ඉතින් අපි නැවත දැන් දැන් රජෙම්ම අර කාබනික පොහොර එවාගෙම අර සියලු අරහිතකර කෘෂි රසායන වර්ග සියලු දේ තහනම් කරලා නවත්තලා ඉතින් දැන් කරන්න ඕන ඒක ස්වාභාවික ගොවිතැනට පටන් ගන්න ඕන ඉස්සර වගේ ලද්ද දෙයින් සතුටු වෙන්න ඕන අපි සත්තුන්ට කොටසක් දෙන්න ඕන උනුත් ජීවත් වෙන්න ඕන ඒක තේරුම් ගන්න එතකොට හරියන
දීගවා එතුම
කර ස්වාමීන් වහන්සේ මට මේ තියෙන ප්‍රශ්නේ තමයි අපි පිටිතහනකොට බණහනකොට තුන්සිත පහදවාගෙන බණහන්න කියලා කියනවනේ මට තුන්සිත පහදවාගෙන බණහන්න කියන්නේ මොකද්ද කියන එක තමයි මට
ප්‍රශ්නේ තුන්සිත පහදවාගෙන කියන්නේ අපි පැහැදිය යුතු පිරිසිදු කරගත යුතු තුන් සිතක් තියෙනවා රාගසිත විතරාගී කරගන්න ඕන ද්වේෂසිත විතදේශී කරගන්න ඕන මෝහසිත විතමෝහි කරගන්න ඕන ඒ කියන්නේ දැන් මේ මගපලයක් ලැබුවේ නැතුවට අපි බණ අහන වෙලාවේ යම් යහපත් කටයුත්තක් කරන වෙලාවේ රාගයෙන් තොර වූ සිතක් ද්වේෂයෙන් තොර වූ සිතක් මෝහයෙන් තොර වූ සිතක් විනාඩි 5කට අපිට පාත් ගන්න පුළුවන්ද? පුළුවන් වුණොත් තුන් සිත පැහැදිනවා. අපි පින් අනුමෝදන් කරනකොට දැන් මේ ධර්ම දේශනාව අවසානයේ අපි පින් අනුමෝදන් කරනවා. පින් දෙනවා, පින් පවරනවා. පින් අනුමෝදන් කරන්න ගාතක. ඒ ගාත කියනකොට අපි ඒ අයට පින් දෙනකොට අපේ හිත පිරිසිදු වෙන්න ඕන රාගයෙන් තොර. අපේ හිත පිරිසිදු වෙන්න ඕන ද්වේෂයෙන් තොර. අපේ හිත පිරිසිදු වෙන්න ඕන මෝහයෙන් තොර. එහෙම තුන් සිත පහදාගෙන පින් දුන්නත් පින් පැවරුවත් පින් අනුමෝදන් කළොත් ඒ පින් බලාපොරොත්තු වෙන ඔබේ ඥාතීන්ට ඒ පින ප්‍රයෝජනවත් ලෙස ලැබෙනවා. පවරනවා අනුමෝදන් කරනවා එහෙම නැත්නම් ඒ රාගී සිතකින් ද්වේෂී සිතකින් මෝහී සිතක් සුළු වශයෙන් හෝ තියෙනවා නම් ගාථාව කිව්වට පින් දෙන්නේ පින් පවරන්නේ පින් අනුමෝදන් කරන්නේ නැහැ කාටවත් යහපතක් වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා අපි දැන් මේ පින් දෙනකොට දානයක් දෙනකොට බණක් අහනකොට යහපතක් වැඩක් යහපත් වැඩක් කරනකොට හැම වෙලාවෙම අපි ඒ වැඩේ කරන්න රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර වෙන්න ඕන. ඒකම නැවත ඔය රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර තත්වයම තමයි අරඤ්ඤගතවා රුකමූලගතවා ශුඤ්ඤාගාරගතවා නිසීදති පල්ලංකං ආභූජිත්වා. අයි වෙන එකක් නෙමෙයි. එතකොට අරඤ්ඤගත වාසු රුක්මූලගත වාසු ඥාගාරගත වා කියන්නේ මේ හිතේ ඇති කරගත යුතු රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර තත්වයමයි. තේරුණාද? අද ඒවා ක්‍රියාපද. අරඤ්ඤගත වා රුක්මූලගත වා අද ඒවා නාම පද හැටියට පරිවර්තකය ආරඤ්ඤයකට යන්න ඕන ගහක් මුලකට යන්න ඕන කනත්තකට යන්න ඕන පර්යංකයෙන් ඉඳ ගන්න ඕන මේ වගේ වැරදියට පරිවර්තනය කරන මේවා ක්‍රියාපද ක්‍රියාකාරකම් රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර සිතක් පාත්වා ගැනීමයි අරඤ්ඤගතවා රුක්මූලගතවා ශුඤ්ඤාගාරගතවා නිසීදති පල්ලංකං ආභුජිත්වා සියලු මාර්ගදීපදවැල්වල ධර්ම අර්ථය පරම අර්ථය පද පරම විදියට අද සිංහල ඔය දරුවන්ට දහම් පාසලේ මේ ආරණ්‍යයකට යනවා ගහක් මුලකට යනවා, මේ කනත්තකට යනවා, හිස් බිමකට නැනකට යනවා කියලා පැරදියට පරිවර්තනය කර. ඒ දහම් නොදන්නා අර අටුවාටී කාටිප්පනි පසුව ලියපු විසුද්ධි මාර්ගය ගරු කොට ගුරු කොට ගත්ත පෘථග්ජන බක පණ්ඩිතයෝ ලියපු දේව. නිවන වැහුවා. වචනය විකෘති කරලා සිංහලට පරිවර්තනය කළා පද පරම ලෙස. එකයි කළේ. ඉතින් ඒක නිසා අද මිනිස්සු දන්නේ මේ
සිංහල පද පරම කියන්නේ වචනේත් පොඩ්ඩක් පැහැදිලි
කරලා දෙන්න. පද පරමයි කියන්නේ ඒකේ අපි අර පිටින් පේන හරයක් නැති පද පරමයි. දැන් අපි රහ මෙර කිව්වහම අඩ පද පරම විදිහට රාරක්කු. රහ මෙර කිව්වහම පද පරමාර්ථේ නම් රාරක්කු. නමුත් රහ මෙර කියන්නේ මේ රාගය ద్వේෂය මොහය හිතේ උපදින මත් වෙන සියලු දේ. මත් වෙන රාගයෙන් මත් වෙනවා, ద్వේෂයෙන් මත් වෙනවා, මානෙන් මත් වෙනවා, මොහෙන් මත් වෙනවා, කුලයෙන් මත් වෙනවා, බලයෙන් මත් වෙනවා, නිලයෙන් මත් වෙනවා, ධනයෙන් මත් වෙනවා, යොබ්බණයෙන් මත් වෙනවා, නිරෝගිකමෙන් මත් වෙනවා. මේ මත් 21ම එකතුව රහ මෙර. ඒක ධර්මාර්ථය. ඒක පරමාර්ථය. නමුත් අද අර පංචිල් පදවලට කියා දෙන්නේ රාරක්කු බොන්න එපා. ඒක පදවරම. ඒ වගේම තමයි අර සතුන් මරන්න එපා. පාණාතිපාත. ඒක පදපරමාර්ථය. නමුත් පාණාතිපාතම් පහය පාණාතිපාත පටිවිරතෝ හොති මම අර උදේ කිව්වා. ඒක සබ්බ පාන භූත හිතාය අනුකම්පා දයාපන්නෝ වෙන්න ඕන. පණ ඇති සියලු සතුන්ගේ පණත් තමන්ගේ පණමින් සලකලා ආරක්ෂා කරලා දෙන්න අපි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යහපත් චේතනාවක් පවත්තන්න. ඒක පරමාර්ථය, ධර්මාර්ථය. ඒ නිසා සියලු මාගදී භාෂාවේ පදවල නානා අර්ථ, නානා ධර්ම, නානා නිරුක්ති, නානා පටිසම්භිදා අර්ථ තියෙනවා. අර්ථ 36ක් තියෙනවා. මේ 36 නවරක් අතර 36ක්. මේක විග්‍රහ කරන්න ඉතින් වෙනම දේශනා දෙකක් තුනක් නෙමෙයි 9ක් විතර කරන්න ඕන. නමුත් අද පද පරම විදිහට මේ පදේ අර පිටින් පෙන බාහිර අර්ථය තේරුම විතරයි අද ඔය දරුවන්ට කියා දෙන්නේ. ධර්මාර්ථේ නැහැ, පරමාර්ථේ නැහැ. අර ලෞකික පනවාගත් අර්ථයක්, සම්මත කරගත් අර්ථයක් පමණක් තියෙනවා. ඒකයි පද පරමාර්ථය කියන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස. පටික්කුල මානසිකාර පබ්බේ තිලානන්ත අඬුලානම් කියලා. තිලානන්ත අඬුලානම් කියලා
කියන්නේ මොකද්ද?
තිලානම්, තිලානම්, තණ්ඩුලානම්
ඒවත් මේ ධ්‍යාන වර්ග. ඒකාරෙ තිබ්බු අමු මෙනේරි ඔය තියෙන්නේ නොයකුත් නණ්ඩු තියෙන ධ්‍යාන වර්ග තණ්ඩුලානම්. ඒවා මේ නාමපද ධාන්‍ය ඒ කාලේ රටේ තිබුණා. ඔය මේ නොයෙකුත් තැන්වල මෙනේරි අම්මු තව තව නොයෙකුත් ධාන්‍ය වර්ග. ධාන්‍ය වර්ග 32ක් එක ගෝණියකට දැම්ම කියන එක ඔය ධාන්‍ය වර්ගවල නම්.
දස අනුසතිය වල උපසමානුසතිය කියලා තියෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි
කරන්න. ඒක පස්සේ ආපු එක. දස අනුසතිය වල තියෙන්නේ ඒක අටුවාටී කාලියපු මිනිසුන්ගේ එක. ඒක බුද්ධ දේශනාවේ දස අනුසතිය වලට නෑ. බුද්ධ දේශනාවේ දස අනුසතිය බුද්ධානුසතිය, ධම්මානුසතිය, සංඝානුසතිය 3යි, ත්‍යාගානුසතිය, සීලානුසතිය 2යි 5යි, මෙත්තානුසති, අසුභානුසති, ද්වතානුසති 9යි, ආනපානසති 10යි, දස අනුසති. ඔය 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 වචනේ පස්සේ කාලෙක මේ අටු ආකාරයෝ එකතු කරගත්ත උපනිෂද් ධර්මයේ තිබුණු අනුස්සතියක්. බුද්ධඝෝෂ හාමුදුරුව අර පතංජලි ධර්මයේ ලියනකොට ඔය වගේ වචනයක් දැම්මා. ඔය වගේ එක වචනේ නෙමෙයි දාලා තියෙන්නේ. දැන් ඔය අටුවා ටීකාකාරයෝ මේ භාවනා මධ්‍යස්ථානවල ඉන්න අය දන්නවා. දැන් ඔය ධ්‍යාන වඩනකොට මේ අර්පණා සමාධිය, උපචාරි සමාධිය වගේ නම් දාලා තියෙනවා. ඕවා මේ බුද්ධ දේශනාවේ කොහෙවත් ත්‍රිපිටකයේ තියෙන දේවල් නෙමෙයි. හැබැයි උපනිෂද් ධර්මයේ විසුද්ධි මාර්ගයේ ලියද්දී පතංජලි ධර්මයට ඕව දාලා තියෙනවා. ඕවගේ දේවල් බුද්ධ දේශනාවේ තියෙන දේවල්. ඒ වගේ විසුද්ධි මාර්ගයේ තියෙනවා තව සිය ගණනක් වචන කිසිසේත්ම බුද්ධ ධර්මයට, නිර්මල බුද්ධ ධර්මයට ගැලපෙන්නේ නැති දේවල්. ඒවා උපනිෂද් ධර්මයේ, පතංජලි ධර්මයේ, බුද්ධඝෝෂ මහාමුදුරුව කියන්නේ පතංජලි ධර්මයේ පරප්‍රාප්ත බ්‍රාහ්මණයෙකුට සිවුරු අඳෝලා යපු ඒ පුද්ගලයා. පතංජලි පරප්‍රාප්ත පතංජලි බ්‍රාහ්මණයෙකුට සිවුරු ඇඳෝලා තමයි බුද්ධඝෝෂ හැටියට ගෝසාවක් කරන්නේ. ඉතින් ඒක නිසා බුද්ධඝෝෂ කලේ ලොකු කුමන්ත්‍රණයක්. අර අපේ තිබුණු පිරිසිදු හෙළ අටුව නිවනට මඟ පෙන්නු. දැන් අර ඒ කාලේ ලියපු පොතක තියෙනවා දහමට සරිකොට හෙළුවෙන් පෙරකි. හෙළු කියන්නේ මොකද්ද? හෙළ. සීහෙළ. සිව්හෙළ. සිව්හෙළේ තිබුණු අකුරු භාෂාවන් තමයි හෙළ බස. මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා දේශනා කර ධර්මයේ දේශනා කළේ අකුරු නැති ශබ්ද සංඥා පමණක් ඇති අධිගමයට මඟ පෙන්වන මඟ අදි ශබ්ද සංඥාවලින්. මේක ලියන්න බෑ. මේක ලියන්න අකුරු තිබුණේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව එදා එදාම මහා ප්‍රඥන් වහන්සේලාට අනුදැන වදාලා මේ දහමට සරිකොට හෙළුවෙන් මේ හෙළ අට්ට කතා ලියන්න. ඒ නිසා මේ හෙළ අට්ට කතා, සීහල අට්ට කතා, පච්චරිය අට්ට කතා, කුරුන්දි අට්ට කතා, මහා අට්ට කතා, මූල අට්ට කතා. ඒ සියලු දේ ලිව්වේ මහා ප්‍රඥන් වහන්සේලා බුදුහාමුදුරුවට සමකාලීනව ජීවත් වෙලා සිටිය මහා කච්චායන, මහා කුට්ටියායන, මහා අනුරුද්ධ මේ වගේ මහා ප්‍රඥන් වහන්සේලා ඒ හෙළ අටුවා ලිව්වේ. ඒ හෙළ අටුවා අර රජගහ නුවර රජගල, අම්පාරේ රජගලත්, සැවැත් නුවර රිටිගලත් පුස්තකාලවල තිබුණා. ඒ හෙළ අටුවා පස්සේ දුටුගමුණු රජුරුව අගනගරය අනුරාධපුරයට ගෙනිච්චාම ඇතුන් ලව්වා මේ සියලු පොත් අනුරාධපුරයට ඇදලා සත්මහල් ප්‍රාසාදික සියල්ල තැන්පත් කළා. රූහුණේ, කුඩුම්බිගල, සිතුල්පව්වේ, කොසඹෑනුවර, ඔය ලාහුගල පැත්තේ තිබිච්ච සියලු දේවල් පොත්පත් අනුරාධපුරයට ඇදලා සත්මහල් ප්‍රාසයක ප්‍රාසාදයක තැන්පත් කළා. ඊට පස්සේ ඒ හෙළ අටුවා තමයි මඟඵල ලබන්නට උපකාර වන ධර්මය හැටියට ත්‍රිපිටකයට අමතරව පරියාප්ති ශාසනයට ඇතුළත් වුණේ. ඒ අටුවා පොත් තමයි බුද්ධඝෝෂ හාමුදුරුව මහාවිහාරකින්ම රවට්ටලා අරගෙන පැරණි භාෂාවට, පාලි භාෂාවකට පරිවර්තනය කරලා අට ධර්ම නිරුක්ති විකෘති කරලා ලියලා ධර්මය වහලා ඒ පොත් ටික අභයගිරියට ගෙනාවා. මේ කාලේ අනුරාධපුරයේ විහාර දෙකක් තිබුණා. රාජ අනුග්‍රහය දෙකටම ලැබුණා. අභේගිරියෙන් තියාගත්ත මේ විසුද්ධි මාර්ගයේ සමන්ත පාස ආධිකාව ඇතුළු ඒ පතංජලි ධර්මයට ගැලපෙන සේ උපනිෂද් ධර්මයට ගැලපෙන ලෙස සේලියපු අටුවා කතා 21ක් තියාගත්තේ මේ අභේගිරි. ඊට පස්සේ කලේ ලොකු කුමන්ත්‍රණයක් කරලා බුද්ධඝෝෂ මේ පොත් 21 බුද්ධඝෝෂයි බුද්ධදත්තයි මහා නාමයි තව ධර්මපාලයි 4 දෙනෙක් හිටියා. 4 දෙනාම අටුවා කතා ලිව්වා. ඒ වගේම මහාවංශයටත් අටුවාවක් ලිව්වා, දීපවංශයටත් අටුවාවක් ලිව්වා පාලිය. සිංහල මහාවංශයට හෙළ මහාවංශ. අර මහාවිහාරයේ රත්මහල් ප්‍රාසාදයේ තිබුණ අර සිංහල අකුරෙන් සිංහල හාමුදුරුවරු තල්පත්වල ලේඛනගත කරලා තිබුණු ඒ සියලු අටුවා කතා, සියලට්ට කතා, මහා අට්ට කතා, හෙලාට්ට කතා, පච්චිරි අට්ට කතා, කුරුන්දි අට්ට කතා, මූල අට්ට කතා සියලු දේ මහාවිහාරයේ තිබුණේ. මහාවිහාරයට ගිනි තියලා පොත් ඇතුම් 7 දෙනෙක්ගේ බරට තිබුණු සියලු පොත් ගිනි තියලා විනාශ කළා. මහාවිහාරයේ හාමුදුරුවොත් පන්නලා උඳුව පුරලා මහාවිහාරේ නැති කළා. අභේගිරිය විතරක් ඉතුරු කරගත්තා. අභේගිරිය තිබුණ පොත් එකක්වත් ගිනි තිබ්බේ නැහැ. මේවා මහාවංශේ සියලු දේ තියෙනවා. මහාවංශේ සියලු දේ මේ සිදුවීම් පැහැදිලිව තියෙනවා. නමුත් ඕවා ඇහැ පියාගෙන කන පියාගෙන ඕවා කියවලා තාමත් අර විසුද්ධි මාර්ගේ කියවනවා. ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාල, ඔය බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨ, ඔය පිරිවෙන්වල, ඔය අනිත් පේරාදෙණිය ආදී විශ්වවිද්‍යාලවල කියවන්නෙම විසුද්ධි මාර්ගය සහ ඒ ගරු කොට ගුරු කොට ලියු තවත් පොත්පත්, පෙරදි පොත්පත්. නිවන වැහුව විසුද්ධි මාර්ගයේ අදහස් එකයි උනේ. හොඳයි, එහෙනම් දැන් වෙලාව පහමාරයි. එහෙමනම් දැන් අර ගෙවල් වලට ගම් වලට යන්න අයත් ඉන්නවනේ. ඒකින්ද ඒ අයටත් යෑම සඳහා දැන් අවසන් කරනවා. එහෙමනම්
අවසරයි
මේක. තව විනාඩි 2කින් 3කින් අහන්න පුළුවන් ප්‍රශ්නයක්
කියමයි.
එහෙමනම් නම් හෙට උදේ තමයි ඔකට පිළිතුරු දෙන්නේ. නෑ මම හරි අහන්නේ.
රාහතුන් වහන්සේගේ දීපා නමද අවසරයි. මට මේක දැනගන්නයි අවශ්‍ය වෙන්නේ. මොකද ඉදිරියේදී මේ පිඟුතුන් ධර්මය අහලා යම් ප්‍රශ්න ඉදිරිපත් වෙන මට කාලෙ නැති වෙයි කියලා මේ අවස්ථාවේ මහන්ඳ මම සූදානම් කරේ, අදහස් කරේ. මේක පොඩ්ඩක් නිනාකරණය කරගන්න තියෙනවා. ගුවන් විදුලි හරහා එක විදිහකට යනවා මේ මේ පොත්වල තියෙන මේ විදිහට දුක්ඛ දෝමනස්සං අත්තංගමාය. ගුවන් විදුලි හරහා නිරතුරු යනවා දුක්ඛ දෝමනස්සං අත්තගමාය. මේකේ
අත්තංගමාය වචන තුනක්. අත්ත කියන්නේ මමත්වෙන් ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි කියලා ගැනීම අත්ත. ඒ අංග මා කියන්නේ මිදි නිදහස් වීම. සම්මා මා කියලා බුද්ධ දේශනාවේ කොතැනක හෝ තිබුණා නම් සමත ඉක්කමාය අත්ත අංගමාය. මා කියන්නේ සහ මුලින්ම නැවත නූපදින ආකාරයකට යමකින් මිදි නිදහස් වීම මා.
අත්තගමාය නෙවෙයිද?
අත්ත අංගමාය.
එතකොට එතන වැරදිලා.
ඒක වැරදි. ඒ වගේම සමත ඉක්මාය. සමතේ ඉක්මවලා මිදී නිදහස් වීම. අර මමසේ මගේ කොට ගැනීම අංග ඉවත් කළා, නිත්‍ය සුඛාත් ඉවත් කළා, ඒතන් මම නේතන් මම කළා, ඒසෝමස්මි නේසෝමස්මි කළා, මේසෝ අත්තාටි සේ ගැනීම අර අට අංගමාය.
එහෙමයි. අවසරයි. තවත් ස්වාමීන් වහන්සේ ප්‍රතිඥා දුන්නා මේ විදිහට මජ්ක්‍ධිම නිකායේ මම දන්න විදිහට මම කියලා ඉදිරි තේරුම් ගත්ත විදිහට තියෙනවා මජ්ක්‍ධිම නිකායේ එක සූත්‍රයක රූපයෙන් තොරව වේදනාවෙන් තොර සංඥාවෙන් තොර සංකාරයෙන් තොර විඥානයක් පිහිටන්නේ නැහැ කියලා.
ඔව් ඒක ඇත්ත. ඒක හරි.
එහේ එතකොට මෙහෙම කියනවා අර ලොවැඩ සංගරාවේ තියෙනවා සිත නැති කය පමණක්
තියෙනවා. ඒක සිංහලෙන් කිව්වට ඔතන අපිට පේන සිතක් නැති වුණාට අර අරූපී අසඤ්ඤ තලයකත් අරූපී තත්වයේ සිතක් තියෙනවා. අරූපී තත්වයේ අර උපාදානයක් තියෙනවා. අරූපී තත්වයේ පැවැත්මක් තියෙනවා. ඉතින් ඒක නිසා දැන් සිංහලෙන් කියන්න බෑ මේක හිත මිස කතේ නැති හරි මේ විදියට මිස එක සිංහලට පරිවර්තනය කිරීමේදී වෙච්ච දෙයක් මිසක දැන් අරූපී තලයකත් නේව සංඥා නා සංඥා තලයේ යම් ජීවයක් ඉන්නවා.
රූපේ සතර මහා ධාතු තුන තියෙනවා.
රූප හතර මහා ධාතු තියෙනවා අරූපී වුණා.
එහෙමයි.
අරූපී වුණා සතර මහා එතන තියෙන්නේ සතර මහා ධාතුත් නෙමේ සතර මහා භූතත් නෙමේ සතර මහා ගති. පඨවි ගති. පඨවි ආපෝ ගති. තේජෝ ගති වායෝ ගතිය තමයි උපාදානය කරන්නේ.
ඒතර ගතිය තුල තියෙනවා
ගතිය තුල තියෙනවා අපිට නොතුණාට අර භූතවල මුල.
යම් යම් සීස.
ඔව් මුල මුල තියෙනවා. මුල තියෙනවා. ඉතින් ඒක නිසා මේක බහ දැන් ඔය කොහේවත් කවුරුවත් කියන්නේ සතර මහා ධාතු කියන භූත කියන ගති කියන්නේ. ගති දන්නේ. ඉතින් අර අර අසඤ්ඤතලවල තියෙන මේ සතර මහා භූත වලට අදාළ වූ ගති ගති උපාදානය කරගන්න. ඒකයි හේතුව. හොඳයි එහෙනම්.
ඉන්දිය
තවත් තියෙනවද?
මම
ඉන්දියාන්න පුළුවන්.
එහෙම.
හිතා
දැනගන්න ඕන.
ඔව්.
ඉන්දියාවේ දෙපාරක් විතර ගියා.
ඔව්.
වන්දනා කරන්න. ඉතින් ලක්ෂ 3කට වැඩිය ගියා. ඉතින් මට හිතුණා ණයගේ වත් දන්නේ නැහැ කියලා.
ඔව් ණයක් සමගේ වෙලා තියෙනවා. හැබැයි දැන් මේ ලංකාවේ තියෙන චත්තාරි මානිටානානිත් ගියා නම් විතරක් වෙනස්කම වෙනස දකින්න.
එහෙමයි. ඉන්දියාවේ ගිහිල්ලා ලංකාවට ගුවනින් ඇවිල්ලා පාදමකට මට හිතුණා මං දැන් තමයි මේ බුදුන්
උපන්
වන්දනා කරන්න ඉන්නේ එහි ඉඳලා කියලා හිතුණා.
ඔව්. එහෙම හිතුවනම් හොඳයි. ඔව්. දැන් ඒක නෙමෙයි කරන්න ඕන මේ චත්තාරි මන් මන්නම් කියන්නේ ඉන්දියාවෙත් ගිහිල්ලා ඕන කෙනෙක් බලන්න. මම කියන්නේ ඉන්දියාවෙත් ගිහිල්ලා බලන්න.
එහෙමයි.
බලලා මේ රුපියල් 500ක් 600ක් වියදම් කරලා මේ චත්තාරි මානිටානානි බලන්න. දැන් බලන්න කොයිකද හරි කොයිකද වැරදි.
ඊට පස්සේ මම දැන් ඉන්දියාවෙත් දෙපාරක් ගියා. මේ පෙරේ දහවසකත් ගිහිල්ලා ස්ථාන කීපෙම වන්දනා කළා. දැන් දෙවෙනි වතාවටත් ගිහිල්ලා වන්දනා කළා ආවේ. ඉතින් මට හිතුණා මේ බොහොම මේක තමයි ශක්තිය මේක තමයි ඇත්ත සමහර අය ව්‍යාපාරික විරුද්ධ වෙන්න ඇති සමහර අය විරුද්ධ වෙනවා ඇති හැබැයි ශක්තිය නම් බුදුරජාණන් වහන්සේ මෙහෙ ඉපදුනේම කයි පිරුණම් පෑවිත් මෙහෙමයි ධම්සප්පවත්තන සූත්‍රෙත් මෙහෙමයි ඒක එතෙන්ද ගියාම තේරෙනවා කවුරු මොනවා කිව්වත් ඒක එහෙමමයි ඒක මේ පොළවේ තියෙන ආශ්චර්යත්වයක් කියලා හිතෙනවා වෙන රටවල් නිකන් විසි වෙලා යනවා මේ රට තමයි මේ බුදු කෙනෙකුටම අදාළ දේවරම් විහෙරේටම ගියා මේ බුදුන් වහන්සේ වැඩ සිටින ස්ථානයක්මයි කියලා හිතෙනවා.
ඔව් ඒ නිසා ඒ උනත් අර ව්‍යාපාරිකයෝ මේක අර උගත් ඇත්තෝ
එහෙමයි
උගත් කමින් මත් ඌ ඇත්තෝ දැනුමෙන් මත් ඌ ඇත්තෝ Taman ඉගෙනගත්ත දේ වෙනස් කරන්න කැමති නෑ. එහෙම පිටසක් ලංකාවේ උගතුන් හැටියට ඉන්නවා. ඒකෙන් වෙන්නේ ඒ මිනිසුන්ගේත් නිවන වහනවා වැහෙනවා අනුන්ගේත් නිවන වහනවා.
එහෙමයි. මම මේ ඉල්ලා හිටින්නේ ඒ ස්ථාන වන්දනා කරන්න යන පින්වුතුන් හැම කෙනෙක්ම වගේ වෙනත් තැන්වල වගේ නෙවෙයි ඒට යන් යන් දේවල් පහම්පත්තු කරලා හඳුන් කුරු පත්තු කරලා ඊළඟට මේ එක
එක ප්‍රාර්ථනා කරලා කඳුරු බැඳලා ඉල්ලලා යදලා නෙමෙයි. ඒව කරන්න නෙමෙයි.
එහෙමයි. ඒවා පොඩ්ඩක් මේ හැම භාවනා මධ්‍යස්ථානේ දැනුවත් කරා නම් හොඳයි දැනටම.
හැම භාවනා මධ්‍යස්ථානයකදීම හැම භාවනා වැඩසටහනකදීම කළ යුතු පිළිපැදිය යුතු නියම පිළිවෙත පැහැදිලිව පිළිසිදුව අවසන් වෙන්නට පෙර භාවනා වැඩසටහන ඒක කියා දෙනවා.
එහෙමයි
අවශ්‍යයි. ඒක පැහැදිලි. හොඳයි එහෙනම්. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. දැන් අපි පිරිසිදු වූ සිටින් ඒ කියන්නේ තුන් සිට පහ දාගෙන ඒ පැය තුනකට කිට්ටු කාලයක් අපි මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරුණා තුන් සිට පහ දාගත්තා. ඒ පැහැදුණු සිටින් අපි ඒ පින් බලාපොරොත්තුව සිටින සියලු පරදත්ත උපජීවීන්ට ඥාතීන්ට ඥාති ධර්මයක් ඉටු කරන හැටියට පින් දීලා පින් පවරලා කැපකොට පින් දීලා පින් පවරලා ඒ අයව මුදවාන් නිදහස් කිරීමේ චේතනාවෙන් තමන් නයෙන් මිදි නිදහස් වන චේතනාවෙන් මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතා මේ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච මේ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච මේ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානු සන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනම් සුඛිතාන්තු ඉදම් මේ ඥාතීනම් සුඛිතාන්තු ඉදම් වෝ ඥාතීනම් සුඛිතාන්තු ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගම සතන් සමා හෝතු හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක්ම වේවා